සාදු 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 පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි අදත් අපි මේ රැස් සිටින්නේ සතිපතා කරන යෝගාවචරයන්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් මම ඉතාම ගෞරවපූර්වකව කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට අතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දෙපාර්ණමද ආරාධනා කරමි. සාදු සාදු සාදු. ප්‍රථමයෙන් අපිට ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමට මම ඒ සඳහා උපාලි මහත්මයාට ආරාධනා කරමි.
අවසරයි ස්වාමීන් වහන්සේ, ලිඛිත ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා. මම පළවෙනි එක ඉදිරිපත් කරන්න අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස, පෙරදින මා විසින් ඉදිරිපත් කරන ලද කමඨහන් වார்த்தාවට හා ද්වේතානුපස්සනා සූත්‍රයෙන් අසන ලද ප්‍රශ්නයට ඔබ වහන්සේ කියා සිටියේ මාහට හුස්ම රැල්ල ඉතා ඉක්මනින් සියුම් වන නිසා හුස්ම රැල්ලේ ගොරෝසු අවස්ථාවේ සිට එහි මුල නොදක සිඳී යන බවයි. මාහට ඇති ගැටලුව නම් එසේ ආශ්වාසයේ මුල නොදක සියුම් වූ ආනාපානයෙන් පසුව චක්‍රාකාරව බැලීම දිගටම කරගෙන යාම ප්‍රමාණවත්ද? එසේත් නැතිනම් ගොරෝසු ආනාපාන යෙදී ආශ්වාසයේ මුල බැලීමට උත්සාහ කළ යුතුද යන්නයි උපදෙස් පතමි. තෙරුවන් සරණයි.
එකම හරි දෙකම හරි මතුවෙන විදිහට කරන්න. ආනාපානෙ පේනවා නම් ගොරෝසුට ඒක බලන්න, නැත්තම් ගොරම වෙනවා සිුම් වෙනවා ගොරෝසු වෙනවා සිුම් වෙනවා කියන චක්‍රයත් බලන්න. ඒ දෙක අතල එතන ඉඳගෙනම අතිම් පෑල්ලෙන් කෑල්ල කියලා දෙන්න ඕන. මොකද අපි අපේ භාවනා හරියනකොට හැම වෙලාවෙම සැකයක් කොහෙන් හරි අදාගන්න. ඒ දෙයට බලන්න. ගොරෝසු වෙනවා නම් ගොරෝසු වෙනකොට මුලමෙතක බලනවා කියන අදහස තියාගන්න. සියුම් වෙනවා නම් සියුම් වීම ගොරෝසු වීම කියන ප්‍රත්‍යুৎපන්න භාවයේ තේරුම් අරගන්න. එතකොට මම හිතනවා ප්‍රශ්න විසඳෙයි කියලා.
හේමයි ස්වාමීන් වහන්සේ. දෙවනි ප්‍රශ්නය, ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මම ආනාපාන සති භාවනාව පටන්ගෙන දැනට දින 5ක් වේ. පළමු දින එක් ඉරියව්වකින් විනාඩි 10ක් සිටීමට නොහැකි විය. දෙවනි දිනේදී විනාඩි 20ක් පමණ භාවනා යෝගීව සිටියෙමි. තුන්වන දින විනාඩි 30ක් පමණ සිටීමට හැකි වුවත් හිසේ දැඩි කැක්කුමක් ඇති විය. ටික වේලාවකින් එය නැති වී ගියේය. එදිනම සවස නැවතත් සිටින විට නිදිමත ඇති විය. හතරවන දිනේදී භාවනා යෝගීව සිටින විට සුදු එළියක් දුටු නිසා ඇස් ඇරියෙමි. ආධුනිකයෙකු වන මම ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි.
මේ විදිහට හතර දවසක් බලොත් හතර ආකාරයකට පේනවා. ඒක තමයි බුදුජානන්සේ අනිච්ඡං කියලා කිව්වේ. අපිට ඒක හුරු නැහැනේ. අපිට එහෙම අපි හිතන්නේ එකම විදිහට පේන්න ඕන කියන එක ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන තියෙන්නේ. ඒකනේ අපි කුරුවල් කරනවා කියන්නේ ඔල්ලුවක්. එහෙම වෙන්න ඕනේ නැහැ. මේ බේන හැම එකක්ම අදහස් වෙන්නේ අද දවසේ හෙට නෑ. ඒ තානාපානෙම තමයි. ඒක නිසා මේ අනිත්‍ය ස්වභාවයේ වෙනස් වෙන භාවය, එහෙම නැත්නම් ඇතිව නැති වෙන භාවය, ඒකේකට වචන කීපයක්ම සඳහන් කරලා තියෙනවා. ඒකට අභියෝගාත්මක විදිහටයි රචනය ලියලා තියෙනවා. නමුත් මම ඉල්ලා හිටිනවා ඒක භාවනා ලැබිච්ච ලොකු ලාභයක් විදිහට සලකලා භාවනා දිකට කරගෙන යන්න කියලා කියනවා.
කිපොමනයි ස්වාමීන් වහන්සේ, මට ලැබිලා තියෙන ප්‍රශ්න.
එහෙමනම් සභාවට විවෘත කරනවා. පාචික ප්‍රශ්න අහන්න තියෙනවා නම් අතුසල ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. මාල් මහත්මියට පුළුවන් මයික් එක අන්මියුට් කරගන්න.
අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, මම ආනාපාන සතිය මූලික කර්මස්ථානයේ කරගෙන භාවනාව වඩන කෙනෙක්. මට ඉක්මනින්ම හුස්ම රැල්ල දිහා බලා සිටින විට ඉක්මනින්ම හුස්ම රැල්ල නොදැනී යනවා. ඊට පස්සේ කයට සිත යොමු වෙනවා. කය නිශ්චල මට පේනවා. මට පෙනුණා ස්වාමින් වහන්ස, කය මගේ කය නිශ්චලව තියෙනවා. කය පුරාම සිහින් නලියන 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 ගති ඇති වුණා. සිසේ සිට පාදාන්තය දක්වා මම ඒ දෙස නිසලව බලාගෙන හිටියා. ස්වල්ප වේලාවකින් ඒ නලියන ගති සමහර තැන්වල හිරිවැටීම් වගේ දැනුණා. මම ඒ දිහත් බලාගෙන හිටියා. මේක සෑහෙන වෙලාවක් තිබුණා ස්වාමින් වහන්සේ, මම ඒ දෙකම බලාගෙන හිටියා. ටික වෙලාවකින් මට දැනුණා මම බලාගෙන මම කියන වට කරගෙන මාව වටේ මේවා නලියන ගති, ඉරිවැටෙන ගති, කම්පන චංචල ගති මාව වට කරගෙන තියෙනවා. මගේ මට මැදි වෙලා තියෙනවා. ඒ කම්පන චංචල ගති මැද්ද සමහර ටික වෙලාවකින් මාව වට කරගෙනම, මාව මැදි කරගෙනම තිබුණා. මාව කියන අදහස මට දැනුනේ නිකන් දිය වෙලා යනවා වගේ මැද්දේ. එහෙම තිබිලා මට සෑහෙන වෙලාවක් මම එහෙම හිටියා ස්වාමීන් වහන්ස. ඊට පස්සේ ඒ ගතිය ටික 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 නැති, එහෙමම ටික අඩුුනෙත් නැහැ, එහෙමම තිබුණා. භාවනාව මම එකමාරක් දෙකට ආසන කාලයක් ගත වුණා. මෙහෙම ඉඳී මට මේ සිතුවිලිත් ආවා. ඒ සිතුවිලිත් මට පෙනුණා, නමුත් ඒවා තිබුණේ නැහැ. ඒවා ගියා. ඒව එක ප්‍රපංච වෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ භාවනාව අවසන් කළා. මට සාමාන්‍ය තත්ත්වයට ආවත් මට ඒ දැනුණු කම්පන චංචල ගති, සියුම් කම්පන චංචල ගති, නලියන ගති දැනුණා ස්වාමීන් වහන්සේ. සාමාන්‍ය ජීවිතයේදීත් මම එක තැනක වාඩි වෙලා ස්පියා ගත්තාම මට ඒ ගතිය දැනෙනවා. ඔබ වහන්සේගේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා මට උපදෙස් ලබා දෙනසේ.
කම්පන චංචලම තමයි අනිච්චම තමයි. කිව්වදිහා පැවිෂයතරම දැක්කන ඉන්නවනම් හිත සම්පූර්ණයෙන්ම අරසයි. නමුත් අපේ හිත ඒක ප්‍රශ්නයක් කරගන්න හදන්නේ. ඇයි මේ කම්පන චංචල? භාවනා කරන නිසාට විතරද පේන්නේ? බෞද්ධයන් විතරද පේන්නේ? ඔන්න වගේ හරුප වගේක් හදාගෙන ඉන්නවා. ඔක මනුස්සස් ස්වභාවය. ඔක තමයි මනුස්සකම. කම්පන චංචල පේන්නේ නැති හැම වෙලාවෙම අපි අමනුස්සයි. අපි තිරිසන්. අපි අසත්‍යමත්. ඒ නිසා මේ කම්පන චංචල කියන්නේ අනිත්‍යත්වයේ ලක්ෂණයක්. ඒක තියුණු ලක්ෂණයක්. ගොඩනෙක් ඒක හරදරේකට පේන මොකද මමයා හැම වෙලාවෙම කැමති කම්පන චංචල නැති ඒකාකාරී මමෙක්. ඒත් මේ කම්පන චංචල වලට මම යනකොට මම කම්පන චංචලින් පිටද, එතන මම කියන්නේ කම්පන චංචලද, ඔන්න වගේ බරපතල ප්‍රශ්න වගේකට මුහුණ දෙන්න නිසා ගොඩ දෙනෙක් භාවනා කරන්න කැමති නැහැ. භාවනා කෙරුවොත් නම් ඒකාන්ත ප්‍රතිඵල තියෙනවා. ඒ ප්‍රතිඵලය ලැබිලා තියෙන ප්‍රතිඵලය දිගින් දිගට පවත්වාගෙන යන එකට තමයි මම මේ උපදෙස් දෙන්නේ. උපදෙස් කියන්නේ මොකද්ද? පැය 24 න් මේ කම්පන චංචල පේනවා. බලන්න තියෙන ප්‍රශ්න. නිසා අදිෂ්ඨානයක් ගන්න. ඒක පේන තාක්කල් මම යට එතන ලැබ ගන්න බැරුව යනවා. සතිය ලැබ ගන්න. ඉතින් අන්නේ වැනි කමඨහනක් සුද්ධ කරන්න පුළුවන් වෙන්නේ ඔය විදිහට වාර්තා කරන කෙනාට විතරයි. ඉතින් වාර්තාකරණේ හරහා තමයි, නැත්නම් වාර්තාකරණේ ලැබෙන තොරතුරු අනුව තමයි කමඨහන සුද්ධ වෙන්නේ. ඒ නිසා පැය 24ම මම කම්පන චංචල බලනවා. මොන ඉරියව්වේ හිටියත්, මොන අරමුණේ හිටියත් බලනවා කියලා ගත්තොත් අපිට තේරෙවි අපිට හිත පැය 24ම අරස්ත කරන්න පුළුවන්. වැඩි වුණාට කමන්නේ. ඊට වැඩිය පොඩ්ඩක් අද පුළුවන් නම් වැඩේ ඉච්චරයි. ආන්නේ විදියට අපි ඒකටයි භාවනාව කියන්නේ. ඔන්න ඔය වඩන වැඩේට දැන් කොනහුව වෙලා තියෙනවා, දිගට කරගෙන යන්න කියලා
කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
සුවපත් වේවා.
සුවපත් වේවා.
අවසන් ස්වාමීන් වහන්ස, තව මේ ලිඛිත ප්‍රශ්නයක් මේ දැන් ටික ඉස්සෙල්ලා හම්බුණා. මම කියනවා මල්කාන්ති මහත්මියටම එක කියවන්න පුළුවන් නම් ලොකු දෙයක්. එහෙම වුණත් ලේසි ඔයාලටම කියවන්න පුළුවන් නම්.
අවසරයි, ඇහෙනවද මං කියනක?
ඇහෙනවා, කියවන්න.
අවසරයි ස්වාමීන් වහන්ස, සතිමත් පරයන්කය ආනාපානයට සිත යොමු කර විට මුලදී ගොරෝසු ලෙස වෙන වෙනම හුස්ම ඉහළ පහළ යෑම දැනුණත් ඉතා ඉක්මනින් ඒ වෙනස් වී තලමත්ත හෝ නාස්පුඩු අතර තියෙන වයිබ්‍රේෂන්ස් ඒකට දැනෙන්නේ. පසු නොදැනීයයි එවිට සිතුවිලි පහළවේ සිතුවිලි වලට සතිය පවත්වාගෙන යාමට උත්සාහ කරනුමි. විටක ප්‍රපංච වී කියද එබව දැනුන විට නැවත සතිමත් වී ප්‍රපංච නැවතේ නැවත අලුත් ප්‍රපංචයක් හටගනී. ඇතිවන නැතිවන ප්‍රපංච ලෙස දෙස බලමින් පරයන්කය ගත වේ. එදිනදා සතිය එදිනෙදා ජීවිතයේදී සතිය පවත්වද්දී අතපය සලවමින් ඇති ඉරියව්වලදී සතිය පැවැත්වීම දියුණු වී ඇත. නමුත් සිතමින් සිතින් ප්‍රොසෙස් කරමින් කළ යුතු රාජකාරී වැඩ යනාදියේදී මහත් වෙනස් වෙහෙසක් දැනේ. ඒ නිසා වැඩ කල් දැමීමට හෝ ඉතා ඉක්මනින් අඩුම එෆර්ට් එකකින් වැඩ අවසන් කිරීමට යොමු වෙනවා. මේ විට වැඩවලදි කළ හැකි බෙස්ට් එෆර්ට් එක නොයදෙන බව දැනෙනවා. මෙසේ වන්නේ කම්මැලි හෝ කුසීත බවක් නිසාද නැත්නම් වැඩ එපා වෙයි සිත එස්කේප් එකක් සොයන නිසාදයි කරගන්න අපහසුයි. ස්ටක් වගේ ස්වභාවයක් දැනෙනවා. මේ ස්වභාවයෙන් මිදී වීර්ය වැඩි කරගෙන සතිය දිනු කර ගැනීමට උපදෙසක් බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි ස්වාමීනි.
ඔය වැඩේ මිදුනට පස්සෙත් ඔය වෙහෙස ඔහොමමයි කියන එක තේරුම් ගත්තොත් විතරක් අපිට ඔය වෙහෙස තියෙන වෙලාවේ වැඩේ පස්සට දාන වෙලාවේ සතුටුමත් වෙන්න පුළුවන්. මේ වෙහෙස නෑ දැන් තව පොඩ්ඩකින් මම වෙන වැඩකට යනවා කිව්වොත් තමයි වැඩේ නතර කරලා වෙනසක් බලාපොරොත්තු වෙන්නේ. අත් අපි බලාපොරොත්තු වෙනසෙන් පස්සෙත් සතිය පවත්වනවා නම් අපිට පෙනේවි වැඩේ කරන වෙලාවදී ඇති වෙන එපා වීම තව එකකින් මාරු වෙනවා මිසක් එපා වෙන ගතිය කම්මැලි ගතිය ජීවිතෙන් අයින් කරන්න බෑ. අපි තියාර ගිනි අඟුරක් දනවට අතින් අතට මාරු කර කර හිටියට දිගටම දනවා. ඒ නිසා එහෙම මාරු වෙන්න ඕන මාරු කරා. මාරු කරලා බලන්න නැගිටතර පස්සේ අර කියන අසහනේ අඩුද කියලා. පොඩි වෙලාවක් අසහන ගතිය අඩුවක් පෙන්නනවා. ඊට පස්සේ ආයෙ ඊගාට කරන වැඩෙන් ඔය ආසහන එනවා. ඒක දන්නේ නැති මිනිස්සු සිගරට් බොනවා, බීඩි බොනවා, নানা ප්‍රකාර අබ්බැහි වලට යනවා. ඒගොල්ලෝ එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ඒකෙමුත් ආයෙසරයක් අසහනෙම තමයි එන්නේ. ඒක නිසා මේ පදේ තාක් වාර්තා අවසාන කැලල මුල් කැලල තියෙන විදිහට වයිබ්‍රේෂන් එකක් දැනෙන එකයි හිතවිලි දැනෙන එකයි. හිතවිල්ලක් කියන්නේ වයිබ්‍රේෂන් එකක් කියලා බලන්නකෝ. සද්දයක් කියන්නේ වයිබ්‍රේෂන් එකක්. රූපයක් කියන්නේ වයිබ්‍රේෂන් එකක්. පිට ඒ නිසා අපි වයිබ්‍රේෂන් එකේ වයිබ්‍රේෂන් එකට මාරු වෙනකොට එක එක නන්දුන්නට එකම දේ තමයි අපිට වට කර කර ගහන්නේ. අන්න ඒව දිහා සමස්තයක් විදියට සාමූහික ඒවට කියන්නේ සමානකම බැලීම කියලා. ඒකට අපි කියනවා සාමාන්‍ය ලක්ෂණයේ ඔක්කොගම තියෙන සාමාන්‍ය ලක්ෂණයක් තමයි ভাইබ්‍රේෂන්. ඔක්කොගම තියෙන සාමාන්‍ය ලක්ෂණයක් තමයි එක වෙලාවක් කරගෙන ඉති ඒක දැක ගන්න ඔය කොන් දෙකක් අහුවෙලා තියෙනවා. ඒ කොන් දෙක දිගේ ඒක ආරම්භක ලක්ෂණයක් කරගෙන දිගට කරලා බලන්න. ඒතර තවන්න මෝරච්ච ගතියක් දැනේ. භාවනාවේ ජීවුණු ගතියක් දැනේ. ආන්න ඒක තමයි අපිට ඔය වඩා වර්ධනය කරගන්න තියෙන්නේ. තේරෙනවද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
තේරෙනවද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
මොකද තේරුණේ?
මොන වැඩේ කරත් ඒ අර ඒ ভাইබ්‍රේෂන් එක ভাইබ්‍රේෂන්ස් වගේ හරි ඒකේ කොමන් දේවල් බලන්න සහ අනික ඒ අර අපහසු වගේ අසහනය වගේ දැනෙන එක වැඩෙන් වැඩට මාරු වෙන මොසක් එක දිගටම බලන්න කියලා වෙනස් වෙන ආකාරي දිගටම සතිය පවත්වන්න කියලා සෝනස්.
ඉසේකක් කොමඩ කොට්ටමාරු කරන්න එපා.
එහෙමයි.
කොට්ටමාරු කරුවත් ඉසේකක්ම තමයි. ඒ නිසා මාරු කරුවට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්නකෝ. ආන්න එතකොට තේරෙයි මාරු කරපු ගතියට අර මමියා පොඩ්ඩක් සන්තෝෂ වෙනවා අර බබාට ඉතින් ඉල්ලලා අඬනකොට සූප්ව දෙනවා වගේ. හැබැයි කිරි හම්බ වෙන්නේ
නැහැ.
හම්බ වෙන්නේ නැහැ, සූප් විතරයි හම්බ වෙන්නේ. බෑර සූප් දුරුනලාට අnder ගතිය නැතිනවනේ. අnderndai සූප් උරන්නයි බෑනේ. ආන්න ඕක තමයි අපිට එදිනදා ජීවිතේ කාම සම්පatti කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක දිහා බලන්න, මාරු කරත්, ඉරියව්ව මාරු කරත්, මාරු වුණාට පස්සේ මොකද වෙන්නේ බලන්න. නැගිටලා ගිහිල්ලා වැඩ නතර කරත් ඊගාට වෙන්නේ මොකද්ද කියලා බලන්න. අන්න එතකොට තේරෙනවා අපි කොච්චර රවටිල්ලක් රවටනවාද, රවට්ට ගන්නවද, අනුන් කොච්චර රවට්ටනවාද කියලා. අපි දවසම කරන්නේ අනුන් රවට්ටන එක. ඒකල තමන් රවටෙන්නේ. කාන්න ඒක දැනගන්න නම් අපි මේ සාටු කරන ගතිය, මෝහා කරන ගතිය, මායා කරන ගතිය දකින්න කොන් දෙකක් හම්බෙලා තිනවා කියලා සතුටු වෙලා දිගට මේක පවත්වන්න කියලා මම කියනවා.
සුරංගනි මහත්මියට කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
පෙරුවන් සර්ණයි ස්වාමීන් වහන්ස, අපි පරියන්කේ ඉන්නකොට අපි එන දේ දිහා බලාගෙන ඉන්නකොට අපිට සාමාන්‍යයෙන් දැනෙනවා බාහිර සිතුවිලි වලට අපි යනවා. උදාහරණයක් විදිහට කිව්වොත් අපි පරියන්කේ ඉඳන් හිටියට සිත වත්තේ තියෙන වැඩක් එක්ක අපේ හිත බැඳිලා යනවා, ඒ වගේ සිතුවිල්ලක් මතක් වෙනවා කියලා කිව්වොත් ඒ අවස්ථාවේදී අපි එතන නොහිටියට අපේ හිතින් අපි ඒ දේ එක්ක යම් කිසි ක්‍රියාවක් වෙනවා. දැන් අපි ඒ වගේ වෙලාවක ඒකට ප්‍රපංච කියලා කියනවා කියලයි මං හඳුනාගෙන තිබුණේ. නමුත් එහෙම කරනකොට එහෙම ප්‍රපංච වෙන එකත් ඒ සිතිවිල්ලට ප්‍රතික්‍රියා දක්වීමක්ද කියලා මම දැනගන්න කැමතියි. ඒ කියන්නේ ඒක අපි කෙලින්ම එතෙන්ට ගිහින් නොකලත් අපි සිතිවිල්ලක් විදිහට ඒකත් එක්ක ගැටෙනකොට ඒකත් ප්‍රතික්‍රියාවක් වෙනවද කියලා මම දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
අපි 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 කිය තමයි වාර්තාව යන්නේ. ඔය තෙන්දි ගියාට පස්සේ අපි කියන්න ගත්තොත් ඒක ප්‍රපංචයක්. Tamanට වෙච්ච එක සිද්ධියක් අරගන්න. ඔහොම පොදුවේ කතා කරලා ඔයගේ ගැඹුරු ප්‍රශ්න විසඳන්න බෑ. මෙන්න මේකයි මෙතන උනේ කියලා කිව්වොත් අපිට පුළුවන් මදු පිටික සූත්‍රය අනුව මෙන්න මෙතෙන්ට එනකන් හොඳයි. ඉතින් පස්සේ ප්‍රපංච කියන්නේ සාමාන්‍යකරණය කරන්න හදන. අපි කියලා දාගන්නවා. gedara වැටක් වගේ එකක් කියලා දාගන්නවා. එතකොට වෙන්නේ අර කාරණාවට පොයින්ට් එකට කතා කරන එක විසඳන්න බෑ. නිසා ප්‍රපංච වලට එනකොට අපි නෑ, මම දැන් මෙතන. මෙන්න මේකයි උනේ කියලා හරියටම නඩුවට සාක්ෂි දෙන්න වගේ කියන පොදු භාෂාවෙන් ගහන්න බෑ. ඒකත් ප්‍රපංචයක් තමයි. ඒ නිසා මොකක් හරි එක සිද්ධියක් ලියන්න, මෙන්න මේකයි සිද්ධ උනේ කියලා. එතකොට ඒක කියන්න පුළුවන්. ඒක අපිට පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. එතකොට වැරදි වෙනවා අඩු වෙන්න පුළුවන්. මෙන්න මෙතෙන් දැනගම් ප්‍රපංචයක්, මෙතෙන් දැනගම් ප්‍රපංචයක් නැහැ කියන එක බන්තු පිටික සූත්‍රයේ අපි පෞගී දවස්වල කරපු සාකච්ඡා වල හරියට විස්තර කරනවා. නමුත් ඔක පොදුකරණේ කරන්න යන්න එපා. එතකොට නිකන් අර වටිනා දන්ත ධාතුන් වහන්සේ වගේ නම ගෝල් පේසි පිටියෙත් ගිහිලා තිබ්බා වගේ වෙනවා. එහෙම කරන්න බෑ ඊුවා. ඒක තියන්න ඕනේ ඒකට සුදුසු තැන, සුදුසු කරඬුවක, සුදුසු ආවතේව සහිත. ඒ නිසා එක සිද්ධියක් විස්තරකරනද මට වෙච්ච එකක් අපිට බෑ. අන්න එදාට පුළුවන් අපිට සියයට සියක් නෙමෙයි මේ ඊට වැඩිය විස්තර සහිතව කියන්න පුළුවන්. ඒක නිකන් රිසර්ච් පේපර් එකක් වෙනවා. ඒක සයන්ටිෆික් ලැන්ග්වේජ් එකෙන් විතරයි කරන්න පුළුවන් ඉන්නේ. ඔය ගමේ භාෂාවෙන් එහෙම නැත්නම් ව්‍යවහාරික භාෂාවෙන් ප්‍රපංච කතා කරන්න බෑ. තේරුණාද
ස්වාමීන් වහන්සේ? මම අනිත් දවසේ ඒ සිදුවීමක් හරියට මතක තියාගෙන කියන්නම්. තේරුවන් සන්නේ
ඒක තියාගන්න ලියන ගිරණ තමන්ට තේරෙනවා. අහන්නත් ඕනේ. ලියනකොටම තමන්ට තේරෙනවා. මේ ප්‍රපංචකරණයක් මේ කරන්නේ. මේ ප්‍රශ්න ඇහිම හරහා ප්‍රපංචකරණයක් කරන්නේ. ඔය දන්න දැනුම හොඳටම ඇති. අවදවටත් මේ ප්‍රශ්න අහන්න කියලා නිරෝෂ් කියන නිසා ප්‍රශ්න ඇහුවේ නැත්තම් සුරංගනීට හරි නෑ වගේ හින්දා ඔය ප්‍රශ්න අහා ඉන්නවා. එيشා ලියන්නකො, ලියනකොට තමන්ටම ප්‍රපංචේ තමන්ටම වැටෙයි, උත්තරේ තමන්ටම වැටෙයි, කිසි වැටෙහිවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අවසරයි
ස්වාමීන් වහන්සේ, සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සුවපත් වේවා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
අමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්ති
සුපත්තේවා
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති
පත්තේවා
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුපත්තේවා අභිවාදන ශීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති විමිනාතේය සමිජ්ජතු
ආදු ආදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තා දිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු
සාදු පිනෙන් සම්ගන්නා තෙරුවන්
සරණයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. එහෙමනම් අද දවසේ වැඩසටහනේ දෙවනි භාගය ධර්ම දේශනාවලිය ආරම්භ කිරීම කරන ලෙස පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නමද මම ගෞරවයෙන් ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අරණ විභංගං බෝවෝ භික්ඛවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝති.
සාදු සාදු සාදු.
මේ අස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, පින්නතුනි, අදත් අපිට යම්කිසි විදිහක කතා බහකට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධ වෙච්ච පිරිසට මතක ඇති අපිට ආන්තංගිය සතියේ කරගෙන ආපු සූත්‍ර දේශනාව අවසන් කරගන්න පුළුවන් වුණා. ඉතින් එතන යම්කිසි අපි මාස කීපයක් මං හිතන්නේ ගත කරා වෙන්න ඇති ඒ කතා බහට. එතකොට අපිට අලුත් දිහාවකට, අලුත් සූත්‍රයක් දිහාවකට යොමු වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉතින් අර ගිය සතියේ කතා කරපු, එහෙම නැත්නම් කලින් කතා බහ කර කර ඉඳපු සූත්‍ර දේශනාවේ සඳහන් වුණේ යන බුදුරජාණන් වහන්සේ යම් කිසි පරිබ්‍රාජකයෙක් එක්ක කරන කතා බහක්. ඒකෙදී ඒ පරිබ්‍රාජකයාම ඇවිල්ලා කියනවා මෙහෙම, භාග්‍යතුන් වහන්සේට තමුන්ගේ ගෝලයෝ යම් කිසි විදිහක ගරු කිරීමක්, පුද සත්කාර කිරීමක් සිද්ධ කරනවා. අන්න ඒකට හේතු කාරණා මොනවද කියන කතා බහක් තමයි එතෙන්දි සිද්ධ වෙන්නේ. එතකොට මේ පරිබ්‍රාජකයාට තේරෙන විදිහට හේතු කාරණා ටිකක් කියනවා. ඒ කිව්වට මොකද බුදුරජාණන් වහන්සේ ඒ හේතු කාරණාවල තියෙන අඩුපාඩු පෙන්නලා අන්න අලුත් විදිහක හේතු කාරණා පහක් පෙන්වන අවස්ථාවක් තමයි එතන සඳහන් වුණේ. ඉතින් මේ සූත්‍ර දේශනාව ඉවරුනහම ඒක යග තියනවා මොකද්ද? අන්න අර සකුළුදායි කියන ඒ පරිබ්‍රාජකයා මේ බුදුන්ගේ දේශනාව පිළිබඳ, අදහස් දැක්වීම පිළිබඳ සතුටු වුණා. ඒක පිළිබඳ සතුටක් හිතේ ඇති කරගත්තා කියලා තමයි මේ සූත්‍ර දේශනාව ඉවර වෙන්නේ. ඊළඟට ඒ පරිබ්‍රාජකයාම අපි හිතමු තව තැනක වෙන සූත්‍ර දේශනාවක ඒත් සඳහන් වෙනවා මේ 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 තැනැත්තයි බුදුරජාණන් වහන්සේ අතර කතා බහක්. එතකොට ඒකෙදිත් මේ විදිහට කතා බහ ගිහිල්ලා 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 අන්තිමට මේ තැනැත්තා අන්න යම් කිසි විදියක බුදුන්ට තමුන්ගේ ශ්‍රද්ධාව ප්‍රකාශ කරනවා, මේ ශාසනය පැවිද්ද ඉල්ලනවා මේ සකුළුදායි කියන පරිබ්‍රාජකයා. හැබැයි එතන අමුතු සිඳුවීමක් සඳහන් වෙනවා. මට නිකන් හිතුණා ඒක මතක් කළාමද ධර්ම දේශනාව දිහාවට යොමු වෙන්න. මොකද එතන සඳහන් වෙනවා ඒ පරිබ්‍රාජකයා අවට ඉන්දිය පිරිස මේ තැනැත්තට මේ සකුළු දායට කිව්වලු මේ මේ ඕක කොරන්න යන්න එපා, මේ ශාසනය පැවිදිකම් කරන්න එපා, ඔබ මේ අන්‍ය තීර්ථක ශාසනය ඉඳගෙන මේ විදියට බවත් ගෞතමයන්ගේ ශාසනයට යොමුවෙන්න එපා කියලා මේ විදියට ඒ යාළුව ටික එකතු වෙලා කියලා තියෙනවා. එහෙම කිව්වට පස්සේ මොකද වුනේ, අන්න අර පරිබ්‍රාජකයා තීරණය කරා ආහෙනම් මම මේ පැවිදිකම් කරන්න යන්නේ නැහැ මේ බවත් ගෞතමයන්ගේ ශාසනය කියලා. එතකොට අර අපි අහලා පුරුදු හුරු පුරුදු සූත්‍ර දේශනාවල් ගොඩක් වෙලාවට අර අපි කියන්නේ නිකන් සියල්ලෝ සතුටෙන් විසිර ගියහ වගේ අවසන් වුණාට මොකද මේ සූත්‍ර දේශනාව අවසන් වෙන්නේ අන්න මේ සකුළුදායි පරිබ්‍රාජකයාගේ පැවිද්දට ඒ වටපිටාවේ ඉන්න කට්ටිය අකුල් හෙළුවා, කකුලෙන් ඇද්දා කියන අදහසින් තමයි අන්න ඒ සූත්‍ර දේශනාව අවසන් වෙන්නේ. එතකොට බලන්න අන්න අපේ වටපිටාවේ ඉන්න පිරිස් කොපමණ අපේ ජීවිතයට බලපානවද. අපි ගොඩක් වෙලාවට එහෙම හිතන්නෙත් නැහැ, එහෙම කල්පනා කරන්නෙත් නැහැ. නමුත් ඇත්තරම තමුන් ඔය හිතමිත්‍රයෝ කියලා ලං කරගන්න පිරිසක් ඉන්නවද, ඒ පිරිස අපේ ජීවිතවලට අතිශය ප්‍රබල බලපෑමක් සිද්ධ කරනවා. ඒ බලපෑම අපිට තේරෙන්නෙත් නැහැ එකපාරට. නමුත් කාලයක් තිස්සේ නැවත නැවත යම්කිසි කෙනෙක් ආශ්‍රය කරනවා නම්, ඒ කෙනාගේ යම්කිසි දුර්ලභකම් නොදැන ආශ්‍රය කරනවා නම්, යම් යම් අඩුපාඩු තියෙනවා නම්, ඒ දිහාවට ඇදගෙන යනවා නම්, අන්න ඒ බලපෑම අවුරුද්දක් දෙකක් තුනක් හතරක් යනකොට සමහර විට පුදුම විදිහට පුදුම ප්‍රබල විදිහට මතුවලා එනවා. ජීවිතයක් විනාශ කරන ගානට උනත් යන්න පුළුවන්. ඒක නිසා තමුන් ලං කරගන්නේ කවුද කියන එක පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න ඕනි. එහෙම බැලුවේ නැත්තම් මොකද වෙන්නේ? අපි නොදැනීම අපි ආපදාවක් වෙහෙසක් පීඩාවක් ලං කරගෙන තියෙනවා. ඒ විදිහේ ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ විදිහේ ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක් මේ විදිහට තමුන්ගේ විවේකයක් ලං කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්, හිතක විවේකයක් අපේක්ෂා කරන කෙනෙක් හැම වෙලේම සලකා බැලිය යුතු කොටසක් මේක. අඩුම ගානේ ප්‍රතිපදාව පටන් ගන්නකොට ඉන්දියාවට මොකද කාලෙත් එක්ක ඉබේ පරිවර්තනයකට ලක් වෙන්න ඕනි. අර පාප මිත්‍රයෝ කියන අදහසෙන් ඉන්න පිරිස් හැලිලා ගිහිල්ලා කල්යාණ මිත්‍රයෝ ටිකක් තමුන්ගේ වටේ එකතු වෙන්න ඕනි. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අපි නොදැනීම නැවත නැවත අන්න අර සකුළු දායිට උනා වගේ තමයි වැඩි. බොහොම සාධනීය හේතු කාරණා ඉදිරිපත් කරනවා මේකනේ වැඩි කියලා ගෙනහැර දක්වනවා. ගෙනහැර දැක්වුවාට මොකද? අන්න අරගෙන ගිහිල්ලා තියෙන්නේ වැරදි දිහාවකට. අරගෙන ගිහිල්ලා තියෙන්නේ මේ විදියට අයහපතක් වන දිහාවකට. ඉතින් ඒකෙන් දා ඔය සාමාන්‍ය පින් අනුමෝදන් කරනකොටත් කියන ගාතාවක් තියෙනවානේ. ඒකෙත් කියනවා මොකද්ද, මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් අපේක්ෂා කරනවා. ඒ අපේක්ෂාව නැවත නැවත කියනවා. මෙන්න මේ පිනේ ආනිසංසයෙන් මට කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබේවා. මේ ගමන යන උපකාර වෙන ආශ්‍රයක් ලැබේවා කියන අදහස ඉදිරිපත් කරනවා. එතකොට ඕනම කෙනෙක්ගේ ජීවිතේ බැලුවොත් අනේ යම් 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 අඳුරු පැල්ලම් තියෙනවා නම් මේ විදිහට කොහොමද ඒකට කොහොමද වටේ ඉන්දිය මිත්‍රයෝ ටික බලපෑවේ කියන විමසීම කරන්න පුළුවන්. ඉතින් සමහර විට අපි රැස් කරගත්ත දේවල් අපි නොදැනීම ඇවිල්ලා කඩාපත් වෙනවා. ඇවිල්ලා අපි වටේ කුඩ අරන් ගහගෙන තැම්පත් වෙනවා. නොදැනීම වෙහෙසකට පීඩාවකට ඒක හේතු කාරණා වෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකින් දා තමුන් වැරදි කරන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අර කෙනෙක් කල්යාණ මිත්‍රෙක් නම් ඒ කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය හැම වෙලේම අපිට ආරක්ෂාවක් පිහිටක් විදිහට පවතිනවා. ඒ වගේම අනුන්ටත් තමුන් කල්යාණ මිත්‍රෙක් වෙන එක බොහොම වටිනවා. වැරදි කරාට කමක් නැහැ. අඩුම ගානේ වෙනෙවුන්වත් ගාව ගන්න නැතුව ඉඳියොත් ඒකත් ලොකු ජයග්‍රහණයක්. මොකද නැත්තම් අපි පැල කරන දේවල්ම තමයි අපිට ප්‍රතිඵල විදිහට ලැබෙන්නේ. ඒකයි අර මිත්තානිසංස සූත්‍රෙත් සඳහන් වෙනවා මේ විදිහට කල්යාණ මිත්‍රෙක් වෙන එකේ ආනිසංස මොනවද? අන්න මේ පාප මිත්‍රයන්ගෙන් එන අනතුර අවම වෙනවා. නැති වෙනවා. සමහරවිට දන්නෙත් නෑ මෙහෙම පාප මිත්‍රයෙක් ඉඳියා කියලා දන්නෙත් නෑ, එහෙම කරන්න හැදුවා කියලා දන්නෙත් නෑ. තව සඳහන් වෙනවා අන්න මහා අරලු බැහැපු නුගරුකක් හුළඟෙන් හොලවන්න බෑ වගේ පාප මිත්‍රයන්ට මේ තැනැත්තා හොලවන්න බෑ කියලා. අන්න තමුන් කල්යාණ මිත්‍රයෙක් වීමේ ආනිසංස තමුන්ටත් ඒ ආරක්ෂාව ගැළපිලා එනවා. මන්දනේ මට තියුනේ එදා ඉඳලා තියුන ලෙඩේ තමයි මම සාමාන්‍ය තනියෙන් ගිහිල්ලා හොරාට වැරදි කරලා එනවා. කවුරුත් කතා කරගෙන යන්නේ නැහැ. කවුරුත් කතා කරගෙන යන්නේ නැහැ. වරෙන් මචං යන් කියලා කතා කරගෙන යන්නේ. ඒ වෙනුවට තනියෙන් ගිහිල්ලා මගේ මෝඩකම මම කරගෙන එනවා, වැරදි කරගෙන එනවා. ඒකේ 아무තු ආරක්ෂාවක් මන් දන්නේ මට තියෙනවා. වෙන එකෙක්ව වලට ඇදගෙන ගිහිල්ලා නැහැ. අයි මම ගිහිල්ලා බහැලා ලිස්සලා වැටිලා තුවාල වෙලා ඒ ප්‍රශ්නයක් නැහැ, දෙයක් නැහැ. අන්න වෙන කෙනෙක්ට වැදගෙන ගියොත් සමහර විට අන්න යාට ඊට වැඩි ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඒකේ ආරක්ෂාවක් ලැබිලා තියෙනවා. මටත් ඔය පාප මිත්‍රය කියන જાතිය වැඩි හම්බ වෙන්නේ නැහැ, මුනිච්ච වෙන්නේ නැහැ. මුනිච්චුණත් මොකද ඈත තියා දුර තියා ගඳ දැනි. 아무තු නිකන් ගඳා ගඳසාරයක් පැතිරිගෙන එනවා. ඉතින් ඉබේම පොඩ්ඩක් එහෙම වෙනවා. මගේ ඇරෙනවා. සාමාන්‍ය ඉස්සර කට්ටිය කියනවා දැන් මොකක් හරි වැඩක් කරගෙන යනවා. ඔන්න දැන් තියෙනවානේ ඔගේ මල මල ඊරි පැන්නුම් මල පැන්නුම් තියෙනවානේ. ඔන්න කට්ටියක් දෙකක් පයින්නකොට දැන් ඔන්න මූඩ් එක වෙනස් වෙනවා. ඔන්න ඉතින් එක්කෙනෙක් පැත්තකින් ඉඳලා කියනවා ඔන්න දැන් ඇම්බර් ලයිට් එක වැටුණා. ඔන්න තව ටිකකින් නැගිටලා යනවා කියලා ඔන්න කලින්ම කියලා තියෙනවා. මොකද අර මූණ පොඩ්ඩක් වෙනස් වෙනවා. ආ දැන් ඔන්න එක කට්ටියක් පැන්නා කියන අදහස ප්‍රතික්‍රියාවක් විදියට මේව මතුවලා එනවා. අන්න එතකොට කියනවා ඔන්න දැන් ඇම්බර් ලයිට් එක වැටුණා. ඔන්න තව ටිකකින් නැගිටලා යනවා ඔන්න බලන්න කියලා කියනවා. ඉතින් ඔක තමයි වැඩේ. අන්න කරාට කමක් නැහැ. තාමුන් දරාගත්තට කමක් නැහැ. හැබැයි අර වෙන කට්ටිය ඇදගෙන ගිහිල්ලා ඒවැ ප්‍රතිවිපාකත් අපිට ඒ විදිහටම ගැළපිලා එනවා. ඉතින් ඔන්න ඒ විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට බලන්න අර වටපිටාවේ ඉඳපු පිරිස නිසා බුදුන්ට කරන්න තියුණ පැවිද්දක් අහොසියලා ගියා. මේ සකුළුදා ඊට වෙච්ච දෙයක් පිළිබඳ කතාවක් තමයි මේ කියන්නේ. මොකද සකුළුදායි ගැනනේ අපි කතා කර කර ඉඳියේ. ඉතින් කොහොම හරි යන්නේ විදිහේ බලපෑමක් ඒ පරිබ්‍රාජකයට වුණා කියලා සඳහන් වෙනවා. මෙච්චර මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් කැමැත්තෙන් කතා බහ කරන මේ පරිබ්‍රාජකයාට පැවිද්දකටම තමුන්ගේ ජීවිතයක් අන්‍ය ආගමක වුණත් කැප කරපු තැනැත්තෙට මේ ශාසනයෙන් ගන්න තියුණු ප්‍රයෝජනේ අහිමි වුණා කියන සඳහන එතන තියෙනවා. ඉතින් කොහොම හරි ගමක් නැහැ. අන්න එතනින් පටන් අරගෙන අද අපි යමු අපේ අද අලුත් සූත්‍ර දේශනාව දිහාවට. ඒකේදී සඳහන් වෙන්නේ මේ පැවිද්දක් කරන කෙනෙක් ගැන. පැවිද්දක වහම මේ තට්ටෙ ගාන එකම ගන්න එපා. සිවුරක් පොරවන එකම ගන්න එපා. ඒ වෙනුවට ඊට වැඩි අපි හිතමු හිතක සැනසීමක් හොයාගෙන යන කෙනෙක්ව අපි ඒ විදිහට දාමුකෝ. අනේ හිතක සැනසීමක් හොයාගෙන යන කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ යම්කිසි බෙදා දැක්වීමක් කරනවා. දැන් සමහර සූත්‍ර දේශනාවල මේ පින්වතුන් අහලා ඇති උද්දේශ විභංග කියලා ප්‍රකාශයක් කරනවා. ඒ කියන්නේ උද්දේශයක් කියන්නේ මාතෘකා තියෙනවා වගේ මෙන්න වැඩේ කියලා නිකන් වාක්‍ය දෙයක් කියනවා. ඊට පස්සේ විභංගයක් විදිහට ඒක බෙදා දක්වනවා. කොටස් විදිහට වෙන් කළා පෙන්නනවා. ඔන්න ඔය විදිහේ දේශනා ශෛලියක් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා. සමහර විට උද්දේශ විතරක් කියලා මගැල්ලා යනවා. එතකොට අර හාමුදුරුන්ට මුකුත් තේරුන්නේ නැහැ. වටපිට බලනවා අන්න කච්චායන හාමුදුරු ඉන්නවා ගිහිල්ලා අහනවා. මෙහෙම දෙයක් නම් කියලා ගියා තමයි තේරුනේ නැහැ. ආ එහෙනම් ඉතින් මම විභංගයක් කියන්නම් කියලා. ඔන්න මේ කච්චායන ස්වාමීන් වහන්සේ සමහර විට දීර්ඝව විස්තර කරලා පෙන්නනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ අරණ විභංග කියන කතාව තමයි මෙතන සඳහන් වෙන්නේ. එතකොට මේ බෙදා දැක්වීමක් කරනවා. මොකද්ද මේ බෙදා දක්වන්නේ? අන්න කලබල නැති ස්වභාවයක්, කෙලෙස් නැති ස්වභාවයක්, හිතක සැනසීමක් ලං කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට අන්න ඒක පිළිබඳ කරුණු ටිකක් බෙදා දක්වනවා, ඉදිරිපත් කරනවා කියන අදහස තමයි මේ සූත්‍ර දේශනාවේ තියෙන්නේ. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රේ පටන් ගන්නකොටම මේ භික්ෂුන්ට ආමන්ත්‍රණය කරලා කියනවා, අරණ විභංගං වෝ භික්කවේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත. මහණෙනි, මම උඹලට මේ අරණ විභංගයක්, මේ කෙලෙස් නැති කලබල නැති බෙදා දැක්වීමක් සිද්ධ කරනවා. එතන අරණ විදිහට සඳහන් වෙන්නේ නිකන් කෙලෙස් නැති බවක්, කලබල නැති බවක්, තමුන්ගේ ලං කරගන්න අවශ්‍ය බෙදා දැක්වීමක් කියන අදහසින් තමයි තියෙන්නේ. එතකොට අන්න හොඳට ඇහුම්කන් දෙන්න, නැවත නැවත හිත යොදවන්න කියන ආරාධනාව සහිතව තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවට ඉදිරිපත් වෙන්නේ. ඉදිරිපත් වෙලා අන්න මොකද කරන්නේ? යම් කිසි විදියක කරුණු ටිකක් ඉදිරිපත් කරනවා. එකින් එක කරුණු ගෙනහැර දක්වනවා. ඒකේ හරි වටිනා කරුණු ටිකක් තියෙනවා. ඉතින් එක්තරා විදියක නිකන් මටත් නිකන් අහගන්න ඕනේ නිකන් මේ බණ කියන හාමුදුරන්ටත් වටින. බණ කියන හාමුදුරන්ට නිකන් වෙන කවුරු හරි බණක් කියනවා නම් නිකන් අහන්න වටින කරුණු ටිකක් ඒකේ තියෙනවා. ඉතින් මම බැලුවා ඉතින් මටත් නිකන් ඇහෙන්න වගේ ඒ ටික පොඩ්ඩක් නැවත නැවත අපිට ප්‍රකාශ කරගත්තොත් කාට කාටත් ප්‍රයෝජනයක් වෙයි කියලා. ඉතින් එන්නේ විමසීම තමයි අපි කරන්න හදන්නේ. ඒකෙන් පළවෙනි කරුණ විදිහට බුදුරජාණන් වහන්සේ මේ විවේකයට කැමති, කලබල නැති, කෙලෙස් නැති ස්වභාවයට කැමති කට්ටියට අදාළ වෙන විදිහට පළවෙනි කරුණක් ගෙනහැර දක්වනවා. ඉතින් මේ පළවෙනි කරුණ මොකද්ද? මෙන්න මෙහෙම කතාවක් කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ තැනැත්තා මෙන්න මේ විදිහේ යෝග දෙකකින් අත්මි දෙන්න කටයුතු කරනවා. පළවෙනි යෝගයේ විදිහට ඉදිරිපත් කරන්නේ මොකද්ද? කාමසුඛං අනියුංජෙය්‍ය. කාමසුඛයට අනුව යෙදෙමින් කල්ගත කරනවා. මෙන්න මේකෙන් අත්මි දෙනවා. මේකේ තියෙන ආදීනෝයි දකින්නෝ කියලා තමයි අන්න පළවෙනි දේහි කරුණු දෙකක් විදිහට ඉදිරිපත් කරනවා. ඊළඟට කියනවා අත්ථ කිලමතානු යෝගං අනුයින්ජෙය්‍ය. මෙන්න මේ දුක් විදීම දිහාවට යෙදෙන යෙදීමක් තියෙනවා. ඒකේ ආදීනවයේ දකින්නෝ. මෙන්න මේ විදිහට මේ දෙපැත්ත ආදීනව දැකලා අන්න ඒකෙන් යම්කිසි දුරස් වීමකට, ඒකෙන් යම්කිසි මැදකට පැමිණීමකට උත්සාහයක් ගන්නවා කියලා තමයි පළවෙනි කරුණ ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම කියනවා. දැන් කාමසුඛ, කාමසුඛං අනුයුංජෙය්‍ය කියන තැනට සඳහන් වෙනවා මෙන්න මේ විදිහේ දෙයක් කියනවා. යමෙක් මෙන්න මේ කාමාවචර ලෝකෙක උප්පත්තිය ලබනවා. මේ විදිහ ප්‍රතිසන්දියක් ලබනවා. එතකොට අපි හිතමු ඔන කුඩා දරුවෙක් විදිහට ඉපදුණා. ඉපදීලා ඔන්න ඉන්ද්‍රිය පොඩ්ඩක් වැඩි ඉගෙන එනකොට, ඇහැ පොඩ්ඩක් පේන්න ගන්නකොට, කන පොඩ්ඩක් ඇසීම ස්ථාවර වෙනකොට, ඔන්න ඔය විදිහට මේ තැනත්තාගේ මේ ඉන්ද්‍රිය වැඩ කරන්න පටන් ගන්නකොට මේ තැනත්තට මේ ලෝකය ස්පර්ශ කරන්න ලැබෙනවා. මේ ඉන්ද්‍රිය තුලින් මේ තැනත්තට ලෝකය ස්පර්ශ කරන්න ලැබෙනවා. දැන් මේ අලුත උපන් සත්‍යය ගැන තමයි මේ කියන්නේ. එතකොට මේ ස්පර්ශ කරනකොට මේ තැනත්තට දකින්න ලැබෙනවා ඇහැට ප්‍රිය රූප, කනට ප්‍රිය සද්ද, ඊට පස්සේ දිවට රස, නහයට ගඳ සුවඳ, ශරීරයට ස්පර්ශ, හිතට අරමුණු. ඔන්න ඔය විදිහට මෙන්න මේ දේවල් දකින්න ලැබෙනවා මේ තැනැත්තට. මේ විදිහට මෙන්න මේ ස්පර්ශයක් හම්බ වෙනවා මේ තැනැත්තට. එතකොට මේ තැනැත්ත මොකද කරන්නේ? අන්න දැන් මේ අලුතේ ලෝකෙ උපන් මේ තැනැත්ත මේ විදිහට කාලෙත් එක්ක ඒ ළමාවදී මෝරගෙන මෝරගෙන එනකොට මෙන්න මේ රස, ස්පර්ශ, මේ විදිහට සැප සහිත ස්පර්ශ අහන දකින්න ලැබෙනකොට මේවා නැවත නැවත විඳින්න, මේවා පිටිපස්සේ නැවත නැවත ගමන් කරන්න මේ තැනැත්ත ඉබේම යොමුවක් ඇති වෙනවා මේ තැනැත්ත තුළ. ඒ දිහාවට යොමු වෙනවා මේ තැනැත්තා. අන්න ඒක තමයි පෙන්නන්නේ මෙන්න මේ මේකට අනුව, මෙන්න මේ කාමසුඛයට අනුව යොමුවක් කෙනෙක්ගේ ඇති වෙන්න ආකාරයේ විදිහට. එතකොට අර විදිහට උප්පත්තිය ලැබෙනවා, වර්ධනය වෙනවා. වර්ධනය වෙනකොට නොයෙකුත් ප්‍රිය දේවල් ස්පර්ශ කරන්න ලැබෙනවා. ඒ ස්පර්ශය ඔස්සේ නැවත නැවත හඹාගෙන යන යොමුවක් මේ පුද්ගලයාට ඇති වෙනවා. එතකොට ඔන්න බලන්න වෙන දේ, අන්න මේ අලුත උපන් සත්වයා ටික ටික මෝරනකොට, මේ වටපිටාව අතපත ගානකොට, අර හොඳයි කියලා සැපයි කියලා හිතෙන ස්පර්ශ දිහාවට නැවත නැවත ගමන් කරනවා. ඒක ඔස්සේ නැවත නැවත යොමු වෙනවා. අන්නේ යොමුව තමයි මෙන්න මේ කාම සුඛං අනුයුංජය, කාම සුඛයක් පිටිපස්සේ නැවත නැවත හඹාගෙන යන්න දිහාවට ඇති වෙන්න පුළුවන් ශක්තිය. දැන් අපි හිතමු දැන් තරුණ වයසට එනකොට මේ ලෝකේ මේ වගේ දේවල් දකිනකොට අන්න මොකද වෙන්නේ? ආ ඒවා නැවත නැවත විඳින්න ඕනේ කියන විමසීමක් කෙනෙක්ගේ තුල ඇති වෙනවා නිබේම. එතකොට නැවත නැවත හඹාගෙන යනවා. ඒ දේ පිටිපස්සේ එලෝගනේ යනවා. ඒක නැවත නැවත ලං කරගන්න විවිධ ආකාරයෙන් උත්සාහ කරනවා. ඉතින් ඒ ලං කිරීම දිගට දිගට කරන්න ලැබුණොත් මේ තැනත් යම්කිසි විදිහක එක්තරා අන්තයකටම ඇදිලා යන්න පුළුවන්. අවුරුදු 18 20 30 වෙනකොට සම්පූර්ණ ජීවිතේ විනාශ වෙන දිහාවකට පවා යන්න පුළුවන්. දැන් අද ලෝකේ අද කාලේ අපිට දකින්න පුළුවන් අනමද්‍රව්‍ය පිළිබඳ කතන්දර ගොඩාක් අහන්න ලැබෙනවා. ඒවා එක එක ආකාරයෙන් හැදිලා එනවා. ස්වභාවික ශාක වලින් ගන්න මද්‍රව්‍ය වෙනුවට કૃතිම ලැබ් එකක හදන මද්‍රව්‍ය දක්වා ඒ දේ වර්ධනය වෙනවා. ඊට පස්සේ ටොපියක් එක එක විදිහට අන්න මේ ළමයින්ට දරුවන්ට අරගන්න පුළුවන් විදිහට, හොරාට විකුණන්න පුළුවන් විදිහට ලොකු නිකන් પરම්පරාවක් හැදිලා වගේ පරිවර්තනයකට ලක් වෙලා තිනවා මේ මද්‍රව්‍ය. එතකොට මේ මොකද්ද මේ හොයාගෙන යන්නේ? අන්න මේකේ පොඩි තියනවා, ලොලියක් තියනවා කියලා ඔන්න පටන් ගන්නෙ බොහොම පොඩි තැනකින්. නමුත් අන්න ටික 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 පරිභෝග කරලා 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 අන්තිමට මහා විපතක් දිහාවට ගමන් කරනවා. අවුරුදු 20යි 30යි ජීවිතේ ඉවර වෙන ගානටම ඒක ඔස්සේ මුලාවකටපත් වෙනවා. කොච්චර කරත් අහවර කරන්න බෑ, කොච්චර කරත් මේ දේවල් නීතියානුකූලව අලලා අහිං කරන්න බෑ. එපමණකට ලාභ දෙන ව්‍යාපාරයක්, එපමණකට ශක්තිය තියෙන ව්‍යාපාරයක්. ඉතින් ආණ්ඩු හටන් කරලා 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 අන්තිමට කොහෙටද ඇවිල්ලා තියෙන විසඳුම? හරි, මේ මද්‍රව්‍ය වලට එරෙහිව මේ අවුරුදු සිය ගණනක් අරගෙන ගිය සටන අන්තිමට දිනුවා. කවුද දිනුවේ? ගංජා. ගංජා නීත්‍යානුකූල කිරීම තුලින් මෙන්න මේ අනිත්‍යවට පස්සේ යන එක නැවතීද කියන යම් කිසි පරීක්ෂණයක් දිහාවටම දැන් ගිහිල්ලා තියෙනවා. ගහක් වවාගෙන බීපං, අවුලක් නැහැ, එතනින් එහාට යන්න එපා, බිස්නස් කරන්න යන්න එපා කියන ගානට මේක ගිහිලා තියෙනවා. මොකද අන්තිමට ගිහිල්ලා නතර වෙන්නේ අන්න අර કૃතිම දේවල් දිහාවට. අයිස් වේවා, ඒ ෆැන්ටලින් වේවා, ඒ වගේ કૃතිම කෙමිකල්ස් වලින් හදපු මද්‍රව්‍ය දිහාවට යන ගානටම අන්න මේ පරීක්ෂණේ ගිහිලා තියෙනවා. ඉතින් අන්තිමට ආවහො අයනම් මේක බීලා ඉන්න කියන ගානට අන්න යම් කිසි විදියක ඒ රජයන්ටත් වෙනසකට පරිවර්තනයකට ලක් වෙන්න හේතු වෙලා තියෙනවා. අන්න අයපමණකට අන්න සැප හොයාගෙන ගිහිල්ලා. ඉතින් මේ ආව අවුරුදු මෙතන 23ක් විතර ඇති ඒකට. 23ක් විතර ඇති. අර ඒ කට්ටිය හොයන්න පුළුවන් අර සාමාන්‍ය දැන් ඔය කකුලේ එනවා පොඩි ආබාධයක්. ඔය ඔය කකුලේ කියන්නේ විලුඹ හරියේ, ඇඟිලි හරියේ, එන්නේ හරියේ සාමාන්‍යයෙන් ඔය ගැට වගේ දාන ආබාධයක් කියනවා. අර මද්‍රව්‍ය පාවිච්චි කරලාම එන ලෙඩක් ඒක. ඒ පමණකට පාවිච්චි කළා. ඒතකොට අවුරුදු 23ක් විතර ඇති කැම්පස් යන කොල්ලෙක් අන තට්ටේ භාගයක් තට්ටේ ඈ හැම නිකන් විකෘති වෙලා කකුලෙත් අර විදිහට විකෘති තත්වයක් ඇති වෙලා ඇවිදින්නත් බෑ. කොරගග හදා වගේ තමයි ඇවිදගෙන ඉන්නේ. ඉතින් ඇවිල්ලා වාඩි වෙලා ඔය ඉතින් දැන් මේක මේ ගෙදෙට්ට අහු වෙලා වගේ මේකට මේ ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් මේ වගේ තැනකට එන්නේ හේතුකුත් නැහැ. ඉතින් අන්න ටික ටික විවෘත වෙනකොට තමුන්ගේ කතාව කියනවා. ආ ගහන්න තියෙන જાති ටික ඔක්කොම ගහලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ආයි තව ඉතුරු වෙලා මොකුත් නැහැ. එකම එකක් තියෙනවා. ඒක මොකද්ද මේ ක්‍රොකඩයිල් කියලාලු කියන්නේ. ආ ඒක ගැව්වාම මේ මස් එහෙම දිය වෙනවලු බලයින් දැද්දි. ඒක විතරයි ගහන්න වෙලා නැත්තේ. ඒකත් කොහොම හරි මැරෙන්න කලින් ගහන්න ඕනේ කියලා කියනවා. අන්න අර පාප මිත්‍ර ආශ්‍රයයට මේක කොච්චර හේතු වෙන්නේ නැද්ද මේ වගේ දෙයකට? ඒ වගේම මේ කියපු විදිහට සැප හොයාගෙන යාමක්, සැපයට අනුව හඹා යාමක් මේකට කොච්චර හේතු වෙන්නේ නැද්ද? අවුරුදු 23යි. අන්න ওই විදිහේ අභීත වාක්‍යයක් තමයි කියන්නේ. එන මේ බොක්කෙන් කියන එන්න නිකං වටිනා ප්‍රකාශයක් නිකං මුලාසන කතාවක් කරනවා වගේ තමයි කියන්නේ. කොහොම හරි අරකත් මේ ජීවිතය ඇතුළත මේ ජීවිතේදීම ඒකත් පරිභෝග කරන්න ඕනේ කියන අදහස තමයි කියන්නේ. ඉතින් අවුරු 25 තියයි අන්න වැඩ කටයුතු අවසන් කළා නික්මිලා යන්නත් පුළුවන්. ඉතින් ඔය විදිහේ දෙයක් අපිට අත්දකින්න පුළුවනි. ඉතින් ඒ වගේ පිරිස් අතරේ අන්න අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මෙහෙම යෝගයක් තියෙනවා. මෙහෙම හඹායාමක් තියෙනවා. ඒකෙන් පොඩ්ඩක් අත්මි දෙන්න. ඒකේ ආදීනෝ දකින්. ඒකේ ආදීනෝ දකින්. එන්නේ ආදීනෝයේ පෙන්නන වැඩේ සාමාන්‍ය එක පැත්තකින් දෙමව්පියන්ටත් ලොකු වගකීමක් යම් කිසි විදිහක බරක් පැටවෙනවා. මොකද ඔය දරුවෝ වුණත් නිකන් අර මේ ලැබිච්ච දේ දීලා පුරුදු කරන්න එපා. ඒගොල්ලෝ අයිතිවාසිකමක් විදිහට පෙන්වන්න හදනවනේ. මේ ටික මේවා ලැබෙන්න ඕනේ, මේ කෙරෙන්න ඕනේ. පොඩ්ඩක් දුක් විඳින්න ලැබුණා නම්, පොඩ්ඩක් දුකක් වින්දා නම් අන්න ඒ විඳීම හේතු වෙන්න පුළුවන්. අන්න මේ සැපම නෙමෙයි මේ ජීවිතේ කියන්නේ. සැප හොයාගෙන හඹාගෙන යාමක්ම නෙමෙයි මේ ජීවිතේ කියන්නේ කියන හඳුනා ගැනීම කෙනෙක්ට කරන්න එක හේතු වෙන්න පුළුවන්. නැතත් ඉල්ලන හැමදේම දීලා සැපපැත්ත විතරක් පෙන්නලා අර මොකද කරන්නේ, අර පිය රජතුමාගේ දුක නැති ලෝකයක් වගේ එකක් මවලා පෙන්නනවා. ඉතින් ඒ මුලාව ඔස්සේ ජීවිත කාලයක් හඹාගෙන යනවා. තමුන්ට මේවා ලැබෙන්න ඕනේ, මේ විදිහේ දේවල් තියෙන්න ඕනේ කියන විදිහට තමයි ලෝකෙ දිහා බලන්නේ. දැන් පැවිද්දන්ටත් වෙනවා ඕක. පැවිද්දොත් හිතනවා පැවිදිවට පාලියට අපිට මේ ටික ඔක්කොම ගහලාගෙන හාලා දෙන්න ඕනේ. වැඳලා දෙන්න ඕනේ. වඳින එක නිකන් වඳලා හරියන්නේ නැහැ. පසඟ පිහිටවල වඳින්න ඕනේ. ඔන්න ඔය විදිහට යම් කිසි විදියක අදහසක් මතුවලා එනවා. ඉතින් පැවිදි වෙන කෙනෙක් වුණත් පොඩ්ඩක් නිකන් හම්බු කරලා නිකන් වෘද්ධත්වයක් හරි කාලා ඉන්නකෝ. බලන්නකෝ මේ දුක කොහොමද කියලා. උදේ ඉඳලා හවස වෙනකන් ජොබ් එකක් කරලා හම්බු කරලා ගෙදරකට කන්න දෙනවා, තමුන් කනවා කියන එක කොහොම ඩියුටියක්ද කියලා පොඩ්ඩක් බලන්නකෝ. ඒක බලලා ආපු මිනිහට, ඒ දුක දැනෙන මිනිහට තේරෙනවා මේ මෙච්චර ලේසි නෑ. ඔය කියන තරම් ලේසි නෑ මේ වැඩේ. ඔය කියන වගේ සැහැල්ලු පහසු දෙයක් නෙමෙයි මේ වැඩේ. අන්න තමුන්ගේ දුක් තමුන්ට ඒක අත්දැකලා තියෙනවා නම් ගොඩ දෙනෙට තේරෙනවා. ඔය ගොඩ දෙනෙට තියෙන ප්‍රශ්නේ තමයි තමුන්ට ආපු නැති දුකක් වෙන කෙනෙක්ට ආවට තේරෙන්නේ නෑ. අයියෝ ඇයි අයියෝ යා හොම ඔච්චර ඔකට දුක් වෙන්නේ, මොකද්ද ප්‍රශ්නේ කියලා අහනවා. අන්න තමුන්ට ආවොත් තේරෙනවා. වෙන එකට අසනීපයක් ආවට එච්චර ගානන්නේ අයියෝ කො මොකද්ද ඔක අසනීපයක්ද අම්මෝ, ඊට වැඩිය පොඩි අසනීපයක් හරි තමුන්ට ආවොත් ඔන්න තේරෙනවා. ඊට වැඩිය පොඩ්ඩක් කන්නාඩිය ටිකක් ලොකු වුණා නම් පහසුයි. මේ ආපු නැති එකක් වුණත් පොඩ්ඩක් නිකන් ඉතලමතලා තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් අන්න අර විදිහේ පොඩ්ඩක් වෙහෙසිලා වටපිටාවේ තියෙන ඒ ඝර්ෂණේ දැක්ක කෙනෙක්ට හරි ලේසි මේ වගේ ගමනක යෙදෙන්න. එහෙම නැත්නම් හැම වෙලේම හිතනවා නෑ නෑ මේ දේවල් අපිට ලැබෙන්න ඕනේ, මේ විදිහට තියෙන්න ඕනේ, පිළිවෙල තියෙන්න ඕනේ, හරියට තියෙන්න ඕනේ, පාට තියෙනවා නම් මේ පාට තියෙන්න ඕනේ, මේ පාට හරියන්නේ නෑ කියලා කියනවා. දැන් පවගේ දවසක ජනෙල් වගේ එක තීන්ත වගේක් හම්බෙලා ගෑවා. තීන්ත ගානකොට කෙනෙක් ඇවිල්ලා කියනවා මේ මොකද්ද අප්පා මේ පාට හරි නෑනේ, මේක නිකන් මහා නිකන් ඇහැ කඩාගෙන යන කොළ පාටක් තද වැඩි වගේ නේද? මෙත්ත තමයි ඉතින් හංගන්නොන්ට කොහෙන්ද ඉතින් ඉතු පාට ලැබිච්ච පාට තමයි ගාලා තියෙන්නේ කියලා ඉතින් මං ඉතින් අර හිනාමුසු මුහුණෙන් කිව්වා. ඉතින් මගේ හිනාමුසු මුහුණෙන් කියවේ නේ මෙච්චරම හොඳම නෑ කොහොම හරි ඉතින් නොකියත් බෑනේ, නොකියත් බෑ. ඉතින් ඔය වගේ ප්‍රශ්න හරි හරියට දකින්න පුළුවන්. අන මේ හිතු පාට අර තෝරලා මික්ස් කරලා මේ පාටෙන් ඕනේ ඒ විදිහට ගන්න ඕනේ, එහෙම තියෙන්න ඕනේ. ඔය වගේ අදහස් ගොඩ දෙනෙක්ගේ තියෙනවා. එතකොට අන්න අර ජීවිතේ දුකක් යම් කිසි පමණකට විඳපු නැති කෙනෙක් බොහෝ වෙලාවට ඒ හේතුව නිසාම තමන්ගේ ජීවිතය අසාර්ථක කරගන්නවා. එතකොට දෙමව්පියන්ටත් කෘත්‍යයක් තියෙනවා, මේක කමක් නැහැ, ඒ අවශ්‍ය කටයුතු ටික කරලා දෙන්න. හැබැයි ඒක නිකන් මේ නිකන් අහසින් පාත් වුණා වගේ දෙන්න එපා. ඒනිරු පොඩ්ඩක් පෙන්වන්න මේකේ අමාරු පැත්ත. ඒ අමාරු පැත්ත දැකපු කෙනෙක්ට අනේ හරි ලේසි වෙන කෙනෙක්ගේ තියෙන උනත් ප්‍රශ්නයක් තේරුම් ගන්න. ඒ විදි දුක් කරදර විඳපු කෙනෙක්ට හරි ලේසි වෙන කෙනෙක්ට දුකක් ආවම ඒක අඳුන ගන්න. ඉතින් ඔන්න ඔයගේ සම්බන්ධ කතාවක් කියනවා. මේ කතෝලික ආගමේ කියන කතාවක් තමයි. ඒ වුණාට ඒක හරියට නිකන් අමුතු නිකන් කලාත්මක අදහසක් විදියටත් මට හිතුණා, වටිනා අදහසක් විදියටත් මට හිතුණා. මෙන්න මෙහෙම දෙයක් කියනවා. මේ ලෝකයාගෙන් ඇහුවොත් මොකද්ද ආදරේ කියන එක? එහෙම නැත්නම් ලව් කියන්නේ මොකද්ද කියලා මේ ලෝකයාගෙන් ඇහුවොත් ඒගොල්ලෝ පෙන්නයි රෝස මල්, ඒගොල්ලෝ පෙන්නයි තෑගි, ඒගොල්ලෝ මෙන්න මේ විදිහේ දේවල් පෙන්නලා කියයි මෙන්න මේකෙන් තමයි ආදරේ නිරූපණය වෙන්නේ, මෙන්න මේක තමයි ඒකේ සංකේතේ කියලා මේ ලෝකයා ඔබට නිරූපණය කරයි. හැබැයි දෙවියන් වහන්සේගෙන් ඇහුවොත් මොකද්ද මේ ආදරේ කියන්නේ, මොකද්ද මේ ආදරේ සංකේතේ කියලා දෙවියන් වහන්සේගෙන් ඇහුවොත් දෙවියන් වහන්සේ ඔබට ඇඟිල්ල දික් කරලා පෙන්නයි කුරුසෙක ඇන ගහලා ඉන්න මිනිසෙක්, ලේ පෙරි පෙරි ඉන්න අඩ නිරුවත් මිනිසෙක් ඔබට පෙන්නයි. මේක පෙන්නලා ඔබට කියයි මෙන්න මේක තමයි නියම ආදරේ කියලා පෙන්නයි කියලා ඔන්නෝම මොහොම ප්‍රකාශයක් තියෙනවා. දැන් ඔය දෙකේ දෙපැත්ත පොඩ්ඩක් හඳුරගන්න. අන්න අර විදියට ලෝකයාගෙන් ඇහුවොත් මේක තමයි ආදරේ, මේක තමයි මේ වගේ දේවල් තමයි මේවෙන් තමයි දෙ නිරූපණය වෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. නමුත් අර විදියට දෙවියන් වහන්සේගෙන් ඇහුවොත් ඊට වැඩිය වෙනස් ආදරයක් නොපෙනෙන දෙයක් තමයි, සමහර විට කුරිරු දෙයක් විදියට හිතෙන දෙයක් තමයි පෙන්නුම් කරන්නේ. අන්න මොකද්ද මේ කියන්නේ කියලා තම තමුන් තේරුම් ගන්න කියලා අපි ඉදිරියට යමු. ඉතින් ඔහොම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා දරුවෙක් දිහා බලනකොට නිකන් වැඩියම ආදරේ කරන්න, වැඩියම සියලු දේ පරිපූර්ණ කරලා දෙන්න ඕනේ නැහැ. පොඩ්ඩක් දුක් විඳින්න දෙන්න, පොඩි වෙහෙසක් විඳින්න දෙන්න. අන්න ඒගොල්ලෝ තේරුම් ගන්නවා මේ ලෝකේ තියෙන්නේ ඝර්ෂණයකුත් තියෙනවා, මේ සැපේ සුඛේම විතරක් නෙමෙයි වෙන වෙන දේවල් ටිකකුත් තියෙනවා. එහෙම නැත්තම් ආනඳින්නේ නිකන් අර අම්මගේ කිරට අඳන බබාලා තමයි ලොකු වුණාම තින්නේ. ශරීරයෙන් වැඩි වැඩිලා ලොකු මිනිස්සයා, වයසට ගියපු මිනිස්සයා. හැබැයි අර අම්මගේ කිරට අඳලා පුරුද්ද මොකද්ද? ආඬුවාම සූප්පුවක් හටේ වදිනවනේ, අඬුවාම ඒක ලැබෙනවා. පොඩි කාලේ ඉඳලා තියෙන පුරුද්දනේ. මොන හරි අප්සෙට් එකක් ගිය ගමන් අඬනවා, කෑ ගහලා දූවගෙන ඇවිල්ලා අනේ බබා අයිය අඬන්නේ කියලා ඔන්න ඒක කරලා දෙනවා. දැන් මෙහෙම දෙතුන් පාරක් වෙනකොට මේක බලනවා, යකෝ මේ අඬුවාම මං ඕන දේවල් සිද්ධ වෙනවා, මට කැමති දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඕක තමයි පුරුද්ද. ඉතින් මොකද වෙන්නේ? ඔහොම අවුරුදු කීපයක් වැඩිලා 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 එනකොට මේ තැනතර මේක ස්ථාවර වෙනවා. ඊට පස්සේ දැන් වැඩිහිටියෙක් වෙලා සෑහෙන වයසට ගිහිල්ලා හැබැයි තාමත් අර පුරුද්ද ඇතුළත කවුරු හරි මොකක් හරි තමුන්ට අකමැති කරපු දෙයක් කරපු ගමන්, තමුන්ට අනවශ්‍ය විදිහක වැඩක් වුණ ගමන් මොකද කරන්නේ? අන්න යටිපතුල් පොළවේ ගහ ගහ අඬනවා, බිම වැටිලා අඬනවා, නෑ ඒක වෙන්න බෑ කිකි අඬනවා. එතකොට වටේ පිටේ කට්ටියත් අර පරණ පුරුදු විදියට සූප්පුවක් කටේ ඔබන්න ඕනි ගෙනහල්ලා නැත්නම් අවශ්‍යතාවය කරලා දෙන්න ඕනේ, එතකන් අඬනවා. මන් දන්නේ මගේ නම් තියුණේ එදා ඉඳලා තියුණ කුරිර කමද්ද දන්නේ. මං සාමාන්‍ය අඬන බබාලට සූප්පු දෙන්නේ නැහැ. මං කියනවා කණ්ඩල ඉවර වෙන්න කොහේ නෝ ඔයා, තව ටිකක් පොඩ්ඩක් නටන්නකෝ, තව ටිකක් සැරේට, තව ටිකක් හොඳට නැටුවාම දෙන්නම් ඈ කියලා නිකන් ඉබේම කියවෙනවා. නිකන් නිකන් පොඩ්ඩක් නිකන් අර මුණත් නිකන් කළු වෙලා තමයි කියවෙන්නේ. ඒක තමයි වැඩේ. මොකද නැත්තම් බෑ, කවදාවත් ඉවර කරන්න බෑ. හැමදාම නිකන් අර අඬන බබාලට සූපු කටේ ඔබනවා වගේ පුරුද්ද තියෙන්නේ. අන්න අර අම්මගේ කිරට අඬලා පුරුද්ද තියෙන්නේ. ඒ දේවල් නැවත නැවත අපේක්ෂා කරනවා, ඒ විදිහට මේ ලෝකේ වැඩ කරනවා කියලා අපේක්ෂා කරනවා. ඉතින් මෙන්න මේ විදිහේ කෙනෙක් මෙහෙම කාම සුඛයක් අනුව ගියොත්, ඒක එලෝගෙන ගියොත් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ කාම සැපේ කියන එක ලාමකයි, ග්‍රාම්‍යයි, පෘථජ්ජනයන්ට සුදුසුයි, අනාර්යයි, අර්ථය පිණිස පවතින්නේ නැහැ. මෙන්න මේවා පිටිපස්සේ හඹාගෙන යන කට්ටිය දුක්, විනාශ, දැඩි වෙහෙස, දැවීම්, වරදවා පිළිපැදීම් ඇත්තේ වෙනවා. කියලා අන්න ඒ එක පැත්තක් ආදීනව පැත්තක් ප්‍රකාශ කරනවා. ඕක පිළිබඳ හරි ලස්සන උපමාවක් දෙනවා. මෙන්න මේ මාළුවා වැලක උපමාවක් සඳහන් කරන. ඔන්න මාළුවා වැලක් හැදෙන ඇටයක් අපි හිතමු මේ බීජයක් යම් කිසි ගසක් මුල වැටුණා. හොඳ රූස ගසක් මුල වැටුණා. එතකොට මේ ගසේ ඉන්න දේවතාව කල්පනා කරනවා, දැන් මාළුවා ඇටයක් මෙතන වැටුණා. අනේ මේක මේ කුරුල්ලෙක්වත් අරගෙන යයි. මූ එක්කත් කයි කියලා කල්පනා කරනවා. ඉතින් එහෙම කල්පනා කරාට මොකද? නෑ මේක පැලයක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ කල්පනා කරනවා, මේ පැලේකුත් හැදුනා දැන්. මේ පැලේ එහෙනම් සතෙක්වත් කයි, ඉත්තෑවෙක්වත් කයි කියලා කල්පනා කරනවා. එහෙම කල්පනා කරාට මොකද? මේ පැලේ අන්න වර්ධනය වුණා. ඊට පස්සේ කල්පනා කරනවා, මේ වර්ධනය වුණාට මොකද? මේ ගහ බදාගන්න එකක් නැහැ, වෙන ගහක් බදාගනි කියලා කල්පනා කරනවා. එහෙම කල්පනා කරාට මොකද? අන්න ඒකත් ඒ ගහම බදා ගන්නවා. ඔන්නෝම කොයි කොයි විදිහට කල්පනා කරාට මොකද? මේ මාළුවා වැල මේ ගහ බදාගෙන ටික ටික වර්ධනය වෙලා ටික ටික අතුපතර පුරාවට පැතිරිලා අන්තිමට අන්න අර මහ කුඩයක් කිහිලුවා වගේ මේ ගහ ආවරණය කරගෙන ගහ පුරා පැතිරිලා පවතිනවා. පැවතිලා මොකද කරන්නේ? අන්න ඒකේ අතු බිඳිනවා, කඳ බිඳිනවා, අතු එහෙට මෙහෙට විනාශ කරනවා, ඇදලා බිමට දානවා. ඔන්න ඔය විදිහට මේ ටිකෙන් ටික මේ ගහ මේ වැල විසින් විනාශයටපත් කරනවා කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මොකද්ද මේ කාම සුඛය අනුව යෙදීමක් යම් කිසි කෙනෙක් කරනවද, ඒ යෙදීම අන්න මේ විදිහේ අවසානයක් සහිතයි. එහෙම වෙන එකක් නෑ, මේ පැලේ වෙන එකක් නෑ. පැල වුණාට මොකද? සතෙක්කයි. මේ ගහට වෙලෙන එකක් නෑ, මට එහෙම අන්තරාවක් එන එකක් නෑ කියන අපේක්ෂාවෙන් අපි හිතනවා. හිතුවට මොකද? වැටුණ ඇටේ පැල වෙනවා, පැලවුණු ඇටේ හැදෙනවා, හැදුණු වැල මේ ගහ බදා ගන්නවා, බදාගත්ත වැල ගහ පැතිරිලා වහගෙන කුඩයක් කිහිලෝ වගේ හිටිනවා. ඒ හිටපු වැල අන්න අතුපතර බිඳලා ඒ ගහ විනාශ කරනවා. ඔන්න කාමය අනුව ගමන් කිරීමක යෙදීමක අවසාන ප්‍රතිඵලයේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඊළඟට කියනවා, ඒ වගේම කෙනෙක් දකිනවා මෙන්න මේ තමුන් දුක් විඳීමකට ඇති එළඹුමක්, තමුන් දුක් විඳින්න ඇති කැමැත්තක් දිහාවට යම් කිසි විදියක එළඹුමක්, ඒ විදිහේ උත්සාහයකුත් කෙනෙක් ඇති කරගන්නවා. එතකොට මේ මොකද්ද වෙන්නේ? අන්න ගොඩක් වෙලාවට මේකේ ඉන්නේ අර දැන් අපි අහලා තියෙනවානේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. අන්න මේ කලින් කී කාම තණ්හාව හරි කාම සුඛයට අනුව එළඹුමක් තමයි මේ තැනත්තගේ ආරම්භය තියුනේ. නමුත් ඒ එළඹුම ඔස්සේ යනකොට ටික ටික යනකොට මොකද වෙන්නේ? මේක හරියන්නේ නැතිකොට අන්න මේක යම්කිසි භව තණ්හාවක්, විභව තණ්හාවක් දිහාවට හැරෙනවා. මොකක් හරි මේ ලබාගත දේ දිගට පැවැත්වීමක් දිහාවට, තමුන් ගොඩනගාගත්ත දේ කොහොම හරි පැවැත්වීමක් දිහාවට, ඊළඟට එහෙම පවත්වන්න බැරි වුණොත් මේක මම වටපිටාව ඉන්නේ උන් ටිකත් නසලා තමයි මමත් නැසෙන්නේ කියලා, අර මම වලට යනවා නම් තව එකෙක් දෙන්නේ කැදගෙන තමයි මම යන්නේ කියන ප්‍රතිචාරයක් ටික ටික මතුවලා එනවා. එතන මොකද වෙන්නේ? අන්න අර විදිහේ දුක හඹාගෙන යන්න ප්‍රතිපදාවක් දිහාවට මේකේ නා එළඹෙන්න පුළුවන්. ඒකත් බොහොම කැමැත්තෙන්, බොහොම උනන්දුවෙන්, බොහොම බොක්කෙන්ම තමයි ඒකත් කරන්නේ, විඳින්නේ. අන්න මොකද උනේ? මුලින් එකක් පස්සේ ලෝගෙන ගියා, අර විදිහට සැපයක් පස්සේ ලෝගෙන ගියා. පස්සේ ඒක නැතිකොට, ඒක අවුල්ලේගෙන එනකොට අන්න ඒ අවිමතාර්ථයෙන්ම දුකක් හඹාගෙන යනවා. ඔය සමහර කෙනෙක් හිතනවා මම මේ මීට වැඩිය දුක් විඳිය යුතු කෙනෙක්. තමුන් තමුන්ගෙන් පලිගන්නවා. සමහර විට වෙච්ච වැරදි වෙන්න පුළුවන්, නොයෙකුත් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒවා මතපදනම් වෙලා යම් කිසි විදියක තමුන් තමුන්ට වෛර කරන ස්වභාවයක්, තමුන් තමුන්ට දේශ කරන ස්වභාවයක්, තමුන්ගෙන් පලිගන්න ස්වභාවයක් මතුවලා එනවා. අන්න මොකද උනේ? අන්න අර බොහොම කැමැත්තෙන් දුක හඹාගෙන යනවා. නැවත නැවත දුක් වේදනා ලං කර ගන්නවා. ওই විදිහට වෙහෙස හඹාගෙන යනවා. සමහරි දකින්න පුළුවන්. දැන් ඔය මොකක් හරි අපි හිතමු අන්න යම් කිසි සම්බන්ධයක් වේවා, මොකක් හරි දෙයක් තමුන් ප්‍රියයි කියලා හිතෙන පුද්ගලයෙක් එක්කයි ගත කරා. ගත කරගෙන මොකද වෙන්නේ, මේක ටික දවසක් යනකොට මේකට එනවනේ අනිත්‍ය කියන දේ එනවනේ. ඒ තැනැත්තාගේ අඩුපාඩු පේන්න ගන්නවා. ඒ තැනැත්තා මේ විදියට මම හිතපු විදියට කෙනෙක් නෙමෙයි කියන අදහසක් ටික ටික මතු වෙලා එනවා. එතකොට මොකද කරන්නේ? අන්න එතකොට මේක මෙහෙම නැහැ, මේ අඩුපාඩු නැහැ, මේ විදියට ප්‍රශ්න නැහැ කියන පැවැත්වීම දිගට පවත්වන්න උත්සාහ ගන්නවා. අන්න ඒක සඳහා මේ තැනැත්තා දිවාරාය නැතුව කටයුතු කරනවා, වෙහෙසෙනවා. අන්න අර දිගට පැවැත්මක් සඳහා දුක් විඳිනවා, කටයුතු කරනවා. සමුන්ගේ යහපත බලන්නේ නැතුව, කන්නේ බොන්නේ නැතුව, ශරීර සෞඛ්‍ය දිහා බලන්නේ නැතුව අන්න අර අරක දිහාවට ගොඩාක් වෙහෙසෙනවා. අන්න දුක් විඳින ප්‍රතිපදාවක් දිහාවට ඉබේම හැරුණා. මුලින් සැපේ තමයි හොයාගෙන ගියේ, පස්සේ දුක් විඳින ප්‍රතිපදාවක් දිහාවට හැරුණා. ස්ථිර පැවැත්මක් හදාගන්න උත්සාහයක් දරනවා. ඊට පස්සේ ඒත් බැරි වෙනකොට මොකද වෙන්නේ? ඊට පස්සේ අරුවත් මරනවා, මාත් මැරෙනවා, මන් දේ එන්නේ ගන්නට අන්න විභව තණ්හාවක් දිහාවට මේක හැරෙනවා. ඔන්න සැප හොයාගෙන තමයි ප්‍රතිපදාව ආරම්භ වුණේ. හැබැයි ටික 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 දුකක් හඹාගෙන යන ප්‍රතිපදාවක් බවට මේක පරිවර්තනය වෙනවා. අන්න ඔය වගේ එළඹුමක්, ඔය වගේ දිසානතියක් ගැන බුදුරජාණන් වහන්සේ කියනවා. මෙන්න මේක, මේ විදිහේ දේවල් අපි හඹාගෙන ගියාට මේක දුක්, මේක අනාර්යයි, අර්ථය පිණිස පවතින්නේ නැහැ. මේ වගේ දෙයක යෙදෙන කෙනෙක් දුක් විනාශ දැඩි වෙහෙස දැවීම් වරදවා පිළිපැදීම් වලට අහු වෙනවා. අන්න ඒක නිසාම මේ තැනැත්තා මේක ආදීනව දකිනවා නම් එයා මේකෙන් ඉවත් වෙන්න, එයා මේකෙන් දුරස් වෙන්න කටයුතු කරනවා. ඔන්න ඔය දේ වගේ දේවල් දකින්න පුළුවන්. එතකොට අපිට නැවත නැවත තමුන්ගේ ජීවිතවල දිහා හැරලා බැලුවොත් මෙන්න මේ දුකක් හඹාගෙන යන ස්වභාවයක් මා තුළ තියෙනවද කියලා විමසලා බැලුවොත් අන්න ඇති වෙන ප්‍රශ්න අන්න දකින්න පුළුවන්. මේ විදිහේ කොහොමද අපි දුක හඹාගෙන යන්නේ කියලා. දැන් සාමාන්‍ය ඔය සීලයක් ප්‍රතිපදාවකට බැස්සත් ඒකෙත් තියෙනවා නිකන් මේ මිරිකලා අල්ලලා දුක හඹාගෙන යන ස්වභාවයක්. දැන් ඊයේ එකෙක් හම්බුණා, මම ඇහුවා දැන් මේ ජීවිතේම නිකන් මේ භාවනාවට වගේ කැප කරලා ඉන්න තරුණෙක් අඳින්නෙත් බොහොම නිකන් සුදු සුදුට, තට්ටෙත් ගාගෙන ඉන්නේ. ඉතින් මේ මොකද්ද මේ කරන පරීක්ෂණේ? ඇයි මේ නැවත නැවත මේ යන්නේ එන්නේ කියන විමසීම කරා. එතන කියනවා සෝවාන් පැවිදි වෙන්න නම් තමයි සෝවාන්ස කැමැත්ත තියෙන්නේ. හැබැයි සෝවාන්වත් වෙලා ඉන්න ඕනේ, නැත්නම් කොහමද අප මේ පැවිදි සීලයක් රැකගන්නේ? මං අපාය ගියොත් එහෙම ඊට පස්සේ. අන්න නියම හේතු කාරණාවක් ඉදිරිපත් කරා. ඒක තමයි හේතුව මේ ජීවිතේම කැප කළා. ගිහි ජීවිතේ ගැන අපේක්ෂාවකුත් නැහැ. නමුත් පැවිද්දක් ලං කරගන්න බෑ. මොකද්ද හේතුව? අන්න අර අපායයිද දන්නේ, සීල් කැඩිලා කියලා ප්‍රකාශ කරනවා. අන්න ඒක අරගත්ත අදහස. එතකොට සීලයක් රකින්න ගියත් ඔය වගේ තමුන්ට දුක් දීමක් දිහාවට තමයි ගොඩ දෙනෙක් එන්නේ. හැබැයි මේ ශාසනේ එහෙම එකක් නැහැ. මේ ශාසනේ තමුන්ට දුක් දීමක් විදිහට නෙමෙයි සීලෙ පෙන්නන්නේ. දැන් කියනවා මොකක් හරි සිල්පදයක් කැඩුනහම මොකද වෙන්නේ? කැඩුන ගමන් මොකද වෙන්නේ? හිත තුල කනගාටුවක් මතුවෙනවා. ඔන්න කියනවා අයියෝ සතෙක් මැරුණා ඉවරයි, මම සත් මේ විදිහට බොරුවක් කිව්වා ඉවරයි, ආයි මම මහා පාප කර්ම කරන එකෙක්, මම අපායට කැපුණ එකෙක් කියන අදහස ඔළුවට අරගන්න. ගත්ත ගමන් මොකද වෙන්නේ? ගත්ත ගමන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ විදිහේ අදහසක් කෙනෙක් දරාගෙන ඉන්නවා නම්, මේ විදිහේ කරපු පාප කර්මයක් නිසා නැවත නැවත විඳෝ විඳෝ ඉන්නවා නම් මේ තැනැත්තා අපායේ ගිහිල්ලා තියන්න ඕනේ නැහැ. අතේ තියෙන දෙයක් බිම තියනවා වගේ අපායේ තමයි යන්නේ මලාට පස්සේ කියලා සඳහන් කරනවා. මලාට පස්සේ නෙමෙයි, මෙහි ඉඳලා අපායේ ගිහිල්ලාම තමයි ඉන්නේ. එංගම හේති වුණාට මොකද? හිත අපාය තමයි තියෙන්නේ. ඒකනේ අර විඳවන්නේ. අයියෝ වෙච්ච දෙයක්, මම මේ විදිහේ දෙයක් කරා, මේ විදිහේ අපායකට කැප වුණා. අර බුද්ධ කාලේ අර ඉඳපු නාගයෙක් පිළිබඳ කතාවක් තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ගෞතම බුදුරජාණන් වහන්සේ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කතාවක් තමයි තියෙන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි ඉදිරිපත් කරන්නේ. අන්න මොකද්ද, භික්ෂුවක් අවුරුදු 20,000ක් භික්ෂුකම් කළා, පැවිද්දක් කළා. අන්න ගඟක ඉතර වෙන්න ගිහිල්ලා හොරුව පෙරලිලා ගඟට වැටෙනවා. ගඟට වැටෙනකොට මොකද, අන්න ගහ ගහ ළඟ තියුණ අත්තක් අල්ලනවා. අත්ත හූරගෙන තමයි දැන් ගඟට වැටෙන්නේ. එතකොට මොකද්ද දැන් මේ හාමුදුරන්ගේ ඔළුවට ගිය අන්තිමට? අන්න භික්ෂුවකට තියෙනවා ශික්ෂාපදයක්. මේ බහා බරපතල ඒවා නෙමෙයි, මේ පොඩි ශික්ෂාපදයක් තියෙනවා. මොකද්ද? මේ ගස්කොළන් සිඳින්න හොඳ නැහැ. ඒකත් ඉන්ටෙන්ෂනලි ගස්කොළන් සිඳින අදහසින් සිඳින්න හොඳ නැහැ කියලා ශික්ෂාපදයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ගස්වලට පණ නැහැ, ඒ වුණාට මේ මිනිස්සු ලෝකයා, මේ මෝඩ මිනිස්සු හිතනවා මේ ගස්වල ජීවියක් තියෙනවා කියලා. ඒකින්ද භික්ෂුවක් ඔය වගේ වැඩ කරන්න යන්න එපා කියලා තමයි මේ පැනවීම තියෙන්නේ. එතකොට අන්න රත්ත හූරගෙන වතුරට වැටුණා. අවුරුදු 20,000ක් පැවිදිකම් කරපු හාමුදුරුවෝ අන්තිමට ආවේ මොකද අදහස? මම මේ ගහක් සිඳා. ගහක් සිඳින අදහසක් තියුණාද කිව්වොත් ඒක වෙනම ප්‍රශ්නයක්. කොහොම හරි එහෙම අදහසකින් වතුරට වැටුණා. ඉතින් මොකද උනේ? එහෙම මැරිලා ගිහිල්ලා නාගෙක් වෙලා උප්පත්ති ලැබුවා. බුද්ධාන්තරයක් ගෙවිලා තාම නාග භවනේ ඒ ජීවිතේ. ඊට පස්සේ අන්න ගෞතම බුදුරජාණන් වහන්සේට ඇහෙනවා මේ කඳුළු සලනවා. කඳුළු සලනවා කෙනෙක්. ඊට පස්සේ ඇයි මොකද මේ කියලා අන්න ප්‍රකාශ කරනවා, අහනවා. ඒතර කියනවා මේ බුද්ධාන්තරයක් ගෙවුණා, තාම මනුස්ස ජීවිතයක් නැහැ. තාම මේ විදිහට නිවනක් සාක්ෂාත් කරන්න හැකියාවක් නැහැ. ඉතින් අමාරුයි, කරන්න දෙයක් නැහැ. බුදුන්ට උනත් පිහිට වෙන්න හැකියාවක් නැහැ. ඉතින් අර දුක් ගැනවිල්ල බාර ගන්න වගේ තමයි කරන්න පුළුවන්. මොකද තාමත් ඒකින් මිදීමක් නැහැ. අන්න බලන්න, සීලේ වර්ධවා දැඩි ලෙස ගැනීම තුලින් මොකද සිද්ධ වුනේ? නැහැ, එහෙම අදහසකින් නෙමෙයි මේක තියෙන්නේ. ඊට වැඩි වෙනස් අදහසකින් තියෙන්නේ. මොකද්ද මේ තියෙන අදහස? අන්න අර තමුන්ගේ හිතේ විවේකයක් සඳහාම තමයි මෙන්න මේ සීලේ ප්‍රයෝජනවත් වෙන්නේ. මොකද්ද ඒ සඳහන? දැන් අපි හිතමු අර විදියට වරදක් වෙනවා. කාට උනත් ඒක වෙනවනේ. ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, කාට උනත් වරදක් වෙනවා. වරදක් වුණාම මොකද වෙන්නේ? හිත තුල යම්කිසි ඇඟීමක් එනවා, අයියෝ මම ශික්ෂාපදයක් කැඩුවා. බොරුවක් කිව්වා. හොරකමක් කරා. සතෙක් මැරුවා. ඔන්න විදියට යම් කිසි දෙයක ශික්ෂාපදයක් හැඩුවා කියලා හිත තුළ හැඟීමක් ඉදිරිපත් වෙනවා. අන්න එතකොට ඒ අවස්ථාවේදී ප්‍රයෝජනෙට උපකරණෙට තමයි මෙන්න මේ සීලය දීලා තියෙන්නේ. ආ මොකද්ද මේ තැනත දකින්න වරද වරද විදියට දකින්න. ආ හරි මම බොරුවක් කිව්වා. අනාගතයේදී නොකියන්න උත්සාහයක් දරනවා කියන අදහස මේ තැනත තුළ ඇති වෙනවා. එතකොට භික්ෂුවකගේ ස්වභාවය තමයි ගිහිල්ලා කියන වෙන භික්ෂු උන්වහන්සේලා කෙනෙක් ඉදිරියේ ගිහිල්ලා කියනවා. මොකද්ද මේ විදිහේ අතපසු වීමක් වුණා. ඊට පස්සේ අනිත් හාමුදුරුව අහනවා මේ ඔබ ඔබ දකින්නවද ඒක වරදක් විතර දකින්නවද? එතකොට මේ භික්ෂුව කියනවා දකින්නවා. ආ එහෙනම් මේ ඉදිරියේදී එක් වෙන්න උත්සාහයක් ගන්න. මේ උපදේශත් නෙමෙයි දෙන්නේ, මේ නිකන් මතක් කිරීමක් කරන්නේ. බුදුන්ගේ වචනයක් මතක් කරනවා. ආ වරද වරද විදියට දැකීම මේ ශාසනයේ ඉදිරියක්. ඉදිරියේදී හික්මීම ඇති කරගන්න කියන මතක් කිරීම කරන්න. එතකොට අන්න එතනින් වැඩේ ඉවරයි. එතනින් තමුන්ගේ හිත සැහැල්ලුයි. අන්න සීලෙක තියෙන ප්‍රයෝජනේ ඔන්න ඕක. වරදක් වෙනවා, වරද වරද විදියට දකිනවා. ඊට පස්සේ ඒකට යම්කිසි පිළියමක් යොදනවා. ඒ පිළියම තුලින්ම අන්න සම්පූර්ණ නිදහසකට ලක්ුණා වගේ නිදහසක් ලැබෙනවා. එහෙම නැත්නම් අර කී විදිහට දේවාගමක පාප දේශනාවක් වගේ. හරි, දෙවියන් වහන්සේ ඔබට සමාව දෙනවා. දේව පුත්‍රයාණන් වහන්සේ මේ විදිහට වරදක් කරන්න නැතුව දඬුවමකට ලක්ුණා. මේ විදිහේ ක්‍රූර දඬුවමකට ලක්ුණා. ඒ කා වෙනුවෙන්ද? ඔබ වෙනුවෙන්. එතකොට ඔබ වරදක් කරලා ඔබට ඒ දේවපුත්‍රයාණන් වහන්සේගේ සමාව ලැබෙනවා. මොන සමාවද? අන්නර වරදක් කරන්නේ නැතුව දඬුවම් ඉඳපු ඒකේ සමාව. අන්න එතකොට ඒතනත් එතන නිදහස්නේ. අන්න මේ ශාසනයේ සීලය කියන අදහස ඔතන තියෙන්නේ. මොකද්ද වරදක් වුණා වරද වරද විදිහට දැක්කා. ඒ දැකීම මාත්‍රයකින් අර දේශනා කරන එකත් දෙවනි කොටස. ඒක එච්චරම අදාළ නැහැ. වරද වරද විදිහට දැකීම මාත්‍රයෙන්ම ඒ තැනත්ත පිරිසුදුයි. ඒකෙන් අදහස් වෙන්නේ කර්මය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. කර්මය ක්‍රියාත්මක වෙනවා. ඒක පස්සට ඒ ගුණදොස් යම්කිසි පමණකට විඳින්න වෙනවා. නමුත් ප්‍රතිපදාව ඕක තමයි. දැක්කා වරද වරද විදිහට දැකීම මාත්‍රයෙන්ම තමුන්ගේ සීලිය අලුත් වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි පැවිද්දන්ට තියෙන ප්‍රයෝජනේ මේ සීලෙකින්. ගිහියන්ට තියෙන ප්‍රයෝජනේ මේ සීලෙකින්. එහෙම නැතුව සීල් රකින්න පැවිදිනවා ඒ කිව්වොත් එහෙම ඉතින් අනේ මන්දා ඉතින් නේද මොකද කරන්නේ. එහෙම අදහසකින් තමයි ඉන්නේ ඉතින්. කමන්නේ ඉතින් ඒ අදහසෙන් අපිට නිකන් යම් කිසි කරුණු ටිකක් ගැළපීලා ආවනේ. මොකද්ද මේ කියලා. දැන් මේ සමහර විට මේ පින්නතුන් අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ ඒ පරිනිර්වාණයෙන් පස්සේ අර සංඝායනාව වෙලාවේ රහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා කල්පනා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරාලු මෙහෙම දෙයක්. මගේ ඇවෑමෙන් පස්සේ ওই භික්ෂුවකට තියෙන කුද්දානු කුද්දක ශික්ෂාපද ටික අයින් කරගන්න. ආනන්ද හාමුදුරුවෝ තමයි මේක අහලා තියෙන්නේ. ආනන්ද හාමුදුරුවන්ගෙන් අහලා දැන් මොනවද කුද්දානු කුද්දක කියන්නේ? ආනන්ද හාමුදුරුවෝ කියනවා ඇහුවේ නැහැ. ඇහුවේ නැහැ. අහන්න මතක නැති වුණා. සීකල්පනාව නැතුව ගියා වෙලාවේ. කියලා කියනවා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවන්ටත් වරදක් පටවලා මෙන්න මේක අහපු නැති එක ඔබගේ වරදක් කියලා වරදක් පටවලා ඊට පස්සේ දැන් 500ක් රහතන් වහන්සේලා අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා එකතු කරලා වෙලා කල්පනා කරනවා මේ මොනවද මේ කුද්දානු කුද්දක. එතකොට එක පිරිසක් කියනවා මෙන්න මේ පරාජික හතරක් තියෙනවානේ. ඒක තමයි භික්ෂුවකට රැකෙන්න තියෙන එකම දේ. උපසම්පදාව දීලා කියන්නේ මෙන්න මේ හතරෙන් වැරදෙන් වැළකින්න ඉතුරු ඕන එකක් ප්‍රතිසංස්කරණය කරලා හදන්න පුළුවන්. ඔක තමයි උපසම්පදාව දීලා කියන්නේ. මෙන්න මේ හතරක් තියෙනවා. මේ හතරෙන් වැළකින්න ඉතුරු ඕන එකක් ප්‍රතිසංස්කරණය කරගන්න පුළුවන්. භික්ෂු භාවය තියෙනවා. ඔය හතර කරා කියන්නේ අන්න හිස කඳෙන් වෙන් වුණා වගේ ආයි ගොඩ ගන්න බෑ. එතකොට එකක් තමයි ඔය සාමාන්‍ය ලිංගික හැසිරීමක් කාන්තාවක් සමග මෛතුණිය සේවනි. කාන්තාවක් පිරිමියෙක් සතෙක් ඕන එකෙක් සමග මෛතුණ සේවනයේ යෙදීම. අන්න ඒක කරොත් බේරෙන්න බෑ. භික්ෂුව විශ්ුද්ධය රැඳෙන්නේ නෑ. ඊට මෙහා ඕන එකක් බේරලා හදන්න පුළුවන් කියන ඔන්න ඔය විදිහේ හතරක් ගැන කියනවා. එතකොට අර රහතන් වහන්සේලා ටික කියනවා නෑ මෙන්න මේ හතර විතරයි ප්‍රධාන ප්‍රබල ආපතේ තියෙන ඉතුරු ඒවා ඔක්කොම කුද්දානු කුද්දක. තාවිරසක් කියනවා නෑ නෑ එච්චර වෙන්න බෑ. ඒ ටිකයි සංඝාදිශේෂ කියලා තියෙනවනේ. ඔය ස්වංවින්දන සම්බන්ධ කාන්තාවක ස්පර්ශ කිරීම සම්බන්ධ වගේ දේවල් ටිකක් තියෙනවා. ඔය ටික ඉතුරු කළා ඉතුරු ටික ඔක්කොම කුද්දානු කුද්දක. දැන් එහෙම බලනකොට තව කට්ටියක් කියනවා නෑ නෑ බෑනේ. දැන් බොරු කියවන ඒවා අහුවෙන්නේ නෑ. සත්තු මරණ ඒවා අහුවෙන්නේ නෑ ඔයාට. තව ටිකක් තියෙනවා. ඒ ටිකත් අපි ඇතුළට දාලා මේ පාචිත්‍ය ඇවැත් ටිකක් දාලා ඉතුරු ටික කුද්දානු කුද්දක. ඔන්න ඔය විදියට කතා බහක් යනවා. අන්තිමට සඳහන් වෙනවා මේ පිරිසට මේකට තීරණයකට එළඹෙන්න බැරි වුණා. මොනවද කුද්දානු කුද්දක කියලා. ඒක නිසා තියෙන විදියට මෙහෙම ඉතුරු කරන්න අවසානයේ තීරණය කරා කියලා. අන්න බලන්න ඒ රහතන් වහන්සේලා පිරිසකටව වුණත් අන්න අර විදිහේ බරපතලයි. අපි කියන බොරු කියන එක බරපතලයි. එතකොට එහෙම ඇහුවොත් භික්ෂුවකගේ සීලය ගිහියට වැඩිය පාචල් වෙනවා කියන තරමට දුර්වල වෙනවනේ. නමුත් අර පිරිස කියනවා නෑ ඒවා එච්චර ගණන් ගත යුතු දේවල් නෙමෙයි. මේ මේ ප්‍රබල දේවල් ටිකක් තියෙනවා. ඒ ටික තිබ්බහම ඇති. තාපිසක් කියනවා නෑ එච්චරම නෑ යන්න නැතුයිමු. ඊට වැඩි ටිකක් මෙහැයින් ඉරන්දිමු. අන්තිමට අන්න තීරණයකට එළඹෙන්න බැරි වුණා. තීරණයකට එළඹෙන්න බැරි වුණා. අන්න අර විදිහේ විවිධ දේවල් ටිකක් විවිධ මතවාද ටිකක් ඉදිරිපත් වුණා. අන්තිමට තීරණය කරා අනේ තියෙන විදිහට තියලා නිකායිමු. අපිට ඔකේ තීරණයකට එළඹෙන්න බෑ. මොකද හේතුව එක එක්කෙනාගේ බැල්ම අනුව වෙනස්. සමහර කෙනෙක් හිතනවා අයියෝ මේ අනිත් ඒවා පොඩි පොඩි දේවල් ඒවා හදාගන්න පුළුවන්. මේ හතර ඉතුරු වුණා නම් භික්ෂුත්වය රැකෙනවා. තව කෙනෙක් කියන ඊට වැඩි පොඩ්ඩක් මෙහයි. ඔන්න ඔය විදිහට විවිධ අදහස් මතවාද එන්න පුළුවන්. කොහොම නමුත් සීල එක තියෙන ප්‍රයෝජනේ තමයි අර දේ. මොකද තමුන්ගේ හිතේ විවේකයක් සඳහා තමයි ඒක ප්‍රයෝජනෙට අරගන්නේ. වරදක් වුණා වරද වරද විදියට දැක්කා එපමණකින්ම වැඩේ හරි. එහෙම නැතුව සිල් රකින්න පැවිදි වෙනවා කිව්වොත් ඒක අමුතු විදිහේ ගොන් කතාවක් බවට පත් වෙනවා. ඒක නිසා බලන්න මෙන්න මේ ප්‍රතිපදාව ඉදිරියෙන් තියාගෙන, මෙන්න මේ අරණ ප්‍රතිපදාවක් ඉදිරියෙන් තියාගෙන, කෙලෙස් නැති බවක් කලබල නැති බවක් ඉදිරියෙන් තියාගෙන ඒකට අනුව සීලේ ප්‍රයෝජනෙට ගන්න. ඒකට උපකාරයක් විදිහට සීලේ ප්‍රයෝජනෙට ගන්න. නැත්නම් අපි කොහෙටද යොමු වෙලා තියෙන්නේ? නැවත නැවත අන්න අර අත්තකිල මතානුයෝගයක් දිහාවට තමයි යොමු වෙලා ඉන්නේ. නිකාං බොරුවට තමුන්ට වෙහෙසක් පීඩාවක් ඇති කර ගැනීම සඳහා මෙන්න මේ සීලෙත් ප්‍රයෝජනෙට ගන්නවා. අර වද දෙන ආයුධයක් බවට සීලෙත් පත් කර ගන්නවා. මොකද්ද මේ මේ තමුන්ට තමුන් ප්‍රයෝජන පලිගන්න, තමුන්ගෙන් තමුන් පලිගන්න, තමුන්ට දුක් දෙන්න ඇති කැමැත්ත. ඉතින් නැවත නැවත වෙහෙසකට පීඩාවකට පත් වෙනවා. ඒ වෙනුවට අන්න විවේකයක් හඹාගෙන යන කෙනෙක් මේ සීලකින් යම්කිසි ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරනවා. මේක තමයි ප්‍රයෝජනේ. මෙන්න මේ හිතක විවේකයක් සඳහා තමයි මේ සීලේ පාවිච්චි වෙන්නේ. ආ මේ වරද වුණා, වරද වරද විදියට දැක්කා. මට එතනින් අමතක කරලා ඉදිරියට යන්න පුළුවන්ද කියන උත්සාහය තමයි මේ නැවත නැවත තියෙන්නේ. හැබැයි වරද වරද විදියට දකින්නවා කියන දේ එතන සඳහන් වෙනවා. දැන් සමහර හිතනවා වරද වරද විදියට දකින්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා ඒක දක්ෂකමක් කියලා. සමහර විට උදාන වාක්‍ය කියනවා. ඉතින් ඒ වගේ කට්ටිය ගැන නෙමෙයි මේ කතාව. ඒ වෙනුවට වරද වරද විදියට දකින්න ඕනේ. හොරකම හොරකම විදියට දකින්න ඕනේ. බොරුව බොරුව විදියට දකින්න ඕනේ. ඒ වටිනාකම තමන්ගේ හිත තුල තියෙන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ මේ මේ තින් බංකොලොත් ස්වභාවයක් විතරයි අවසන් වෙන්නේ, ඉතුරු වෙන්නේ. මරණිකන් අර රංජන් කියන වගේ මල්ලි හොරු අල්ලයි කියලා නම් බලාපොරොත්තු වෙන්න එපා මේ රටේ. මුන් ඔක්කොම යාළුවෝ මල්ලි. මුන් ඔක්කොම යාළුවෝ මල්ලි. ඊට පස්සේ කවදාවත් බැරි වේද? ඊට පස්සේ කියනවා බෑනේ මල්ලි, ජනතාවත් වැඩි හරියක් හොරුනේ මල්ලි. මේ ඕක තමයි වැඩි. නේ හොරෙක් හොරකම හොරකම විදියට දැක්කොත් ඒක හරි. මේක ලොකු ප්‍රතිපදාවක් ඉදිරියක්. හොරකම හොරකම විදියට දකින්න නැත්නම්, බොරුව බොරුව විදියට දකින්න නැත්නම්, වංචාව වංචාව විදියට දකින්න නැත්නම් අන්න එතකොට ප්‍රශ්නයක් එනවා. දැන් හැබැයි එහෙම ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. නිකන් දැන් ඉස්සර පෝලිමක ඉන්නවත් දන්නේ නැති රටක් නේ මේක. දැන් ඒ තියෙනවානේ කිලෝමීටර් ගණන් දිග පෝලිම් තියෙනවා. එකෙක් කැවිලා පැනපු ගමන් අර පිටිපස් ඉන්නේ උන් ටික ඔක්කොම එකතු වෙලා හෙල්මට් එකේ අනම්ම නම් වලින් ඔක්කොමෙම අරූට නෙලනවා. ආන්න පෝලිමක ඉන්න ඉදි ඉගෙන ගනින් දැන්. ඒකත් හොඳයි. පොලිස් කාර්යයක් වුණත් මොකක් හරි ලොකු වාහනයකට යන්න දීලා පොඩි බයිසිකලයක් ලියන්න යනකොට අන්න ෆෝන් එකත් අතේ තියාගෙන තමයි එන්නේ. රාලහාමි මොකද අරක යවල මේක විතරද ලියන්නේ කියලා අහනවා. ඊට පස්සේ මොන එක්කෙනාද වුණත් පොලිසියේ ලොක්කට වුණත් අන්න කෙලින්ම හෙල්මට් වලින් එහෙම හොඳට ආචාර කරලා යනවා. ඉතින් හොඳයි, ඒව හොඳයි. මොකද දැන්වත් ඉගෙන ගන්න ඕනේ අන්න මේ මේ පොලිමක ඉන්න විදිය. දැන්වත් ඉගෙන ගන්න ඕනේ නීතිය හැමෝටම සාධාරණ විදිහට කොහොමද පවත්වන්නේ, හොරාට හොරා කියන්නේ කොහොමද කියන එක දැන්වත් ඉගෙන ගන්න වෙනවා. අන්න එක්තරා විදිහක මේ නිරූපණය වෙන්නේ අන්න අර තුන්වෙනි ලෝකයේ යම්කිසි සාම්ප්‍රදායික මතවාද වලින් මිදිලා එක්තරා විදිහක නූතන ලෝකේ සමාජයක් හැදීගෙන එනවා. නූතන වටිනකම් හඳුන ගන්නවා. ඒක බොහොම හොඳයි. විශේෂයෙන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට බොහොම වටිනා වෙනස්කමක්. මොකද මේ සමාජයක් පුරාවට වැරද වරද විදිහට දකින්න නැත්තම් ඒක බොහොම භයානක තත්ත්වයක්. බංකොලොත් තත්ත්වයක්. පොන්න හිත් තුල තියෙන බංකොලොත් භාවය තමයි මේ නිරූපණය වෙලා තියෙන්නේ. අර නන්දාමාලිනීගේ සින්දුවක තියෙන්නේ නන්සැන්දොලෙහි නැත යදියෝ. සල් පිල්වරය පුරවැසියෝ. පන්සිල් රකිති මැරවරයෝ. නෝක තමයි වැඩි. ලස්සනට මල් වට්ටියක් අරගෙන සුදු ඇඳගෙන පන්සල් යනවා. ගිහිල්ලා ඇවිල්ලා මොකද කරන්නේ කියලා ගත්තොත් ප්‍රශ්නයක්. නැත්නම් පන්සල් ගිහිල්ලත් කල්පනාව තියෙන්නේ මේකේ තියෙන මොකක් හරි බුදු පිළිමයක්වත් හොරාගෙන යන්න ඕනේ. හොරාගෙන යන්න ඕනේ. ඉතින් ඔන්න ඒ විදිහේ සංකල්ප මතවාදවල ඉන්න මිනිස්සු අතරේ අපි වරද වරද ඉදිරිය දකිනවා නම් ඒකම ප්‍රමාණවත් මෙන්න මේ තමුන්ගේ පිරිසුදු වීම සඳහා, සීලයක් සඳහා. ඉතින් එවැනි උත්සාහයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ උත්සාහය තුළින් අපිට පුළුවනි අන්න මේ නිවැරදි දිහාවට මේක ගමන් කරවන්න, නිවැරදි ප්‍රතිපදාවක් අපි තුළ ඇති කරගන්න. ඒ ප්‍රතිපදාව නැවත නැවත කිරීම තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අර පැත්තේ ආදීනව දකින්න, ඒ පැත්තෙන් දුරස් වෙන්න, මේ දුක් විඳින පැත්තේ ආදීනව දකින්න, ඒකෙන් දුරස් වෙන්න. අන්න මේ දෙපැත්ත ආදීනව දැකීමම කෙනෙක් තමුන්ගේ හිතක විවේකයක්, කලබල නැති, කෙලෙස් නැති ස්වභාවයක් ඇති කරගන්න හේතු වෙනවා කියන අන්න පළවෙනි කරුණක් ඉදිරිපත් කරනවා. දැන් මේ ප්‍රතිපදාවක බැසගත්ත කෙනෙක් ගැන තමයි මේ කතාව. එයා අර අන්තේ ආදීනව දකිනවා, මේ අන්තේ ආදීනව දකිනවා. ඒ දෙකෙන් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා මැද්දට එන්න උත්සාහයක් ගන්නවා. ඒ විදිහ උත්සාහයක් නැවත නැවත දරනවා. එකවරක් නෙමෙයි, දෙවරක් නෙමෙයි, සිය දහස්වරක් වෙන්න පුළුවන්. නැවත නැවත තමුන්ගේ අන්තවලට ඇදිලා යනකොට පොඩ්ඩක් බලනවා. ඒක එක්කෙනාගේ ස්වභාව අනුව වෙනස්. එක කෙනෙක්ට ගොඩක් වෙලාවට අදාළ වෙන්නේ එකාන්තයක් තමයි. කාලකාල පුරුදු කට්ටියට ඒ පැත්තට ඇදිලා යනවා. දුක් විඳලා පුරුදු කට්ටියට ඒ පැත්තට ඇදිලා යනවා. කාල මරණ ද අකාල මරණද කියලා තියෙනනේ කට්ටියක. මගේ තියෙන්නේ කාල මරණයක්. කාල මරණ. කාල මරණ කියලා කියන්නේ නිකන් කාලා මැරෙනවා, ඉක්මනට මැරෙනවා. ඉතින් ඒ වගේ එකක් තමයි තියෙන්නේ. මට ප්‍රශ්නේ වෙලාවට එන්නේ ගොඩක් වෙලාවට මේ කාම සුකල්ලි ගානු පැත්තට තමයි බේම ඇදිලා යන ස්වභාවය තියෙන්නේ. අත්තකිල මතානු පැත්තනම් එච්චර ගන්නේ නෑ, දැඩි ලෙස අල්ලන්නේ නෑ. දුක් දෙන ස්වභාවයක් එදා ඉඳලා තිවිලා නෑ. දුක අතරින් කොහොම හරි ඇපිලා අන්න යන ගමනක් තමයි තියුනේ. ඉතින් ඒ වගේ තම තමුන්ට තියෙනවා අවධානය යොමු කරපු යුතු පැත්තක් තියෙනවා. ඒක දැනගෙන ටිකෙන් ටික අන්න හිත තුල විවේකයක් හදන ප්‍රතිපදාවක් තමුන් ලං කරගන්නවා. ඒ කෙනා විවේකීව වාඩි වෙලා ඉන්නවා, විවේකීව ඇවිදිනවා. ඔය ඇවිද්දා වාඩි වෙලා ඉඳියට නිකාම ඇවිදිනවා වාඩි වෙලා ඉන්නව නෙමෙයි. ඒක තුළ යම්කිසි උත්සාහයක් තියෙනවා. ඒ උත්සාහය අඳුරන්නේ නැත්නම් අන්න මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට අපි ඇවිද්දාට වාඩි වෙලා ඉඳියට ඒකේ ප්‍රතිඵලයක් නැහැ. එතකොට අර කොටයක්කට ගහනකොට, කොටයක් පලනකොට අන්න නියම තැන තියෙනවා මරයක්. ගලකට පහර දෙනකොට පුපුරන තැනක් තියෙනවා. අන්න එතෙන්ට තමයි කුළු ගෙඩියෙන් ගහන්න ඕනේ. එහෙම නැත්තම් වටේ තැලුවට වැඩක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ. වෙහෙසෙනවා විතරයි, අතපය තලා ගන්නවා, ආයුධ කඩනවා, තමුණුත් වෙහෙසට පීඩාවට පත් වෙනවා. අර උත්සාහයේ ප්‍රතිඵලයක් නැහැ. එතකොට වෙන්නේ භාවනාවක් කරන කෙනෙක් අනේ ඇවිදිනවා වාඩි වෙලා ඉන්නවා කියලා මේක පුරුදු කරන කෙනෙක් නැවත නැවත පිරිසිදු කරගත යුතුයි. මම මොකක්ද කරන්නේ? මොකද්ද මගේ ඉලක්කේ? කොයි විදිහයකද මම මේක පුරුදු කරන්නේ කියන විමසීම තියෙනවා. එතකොට වාඩි වෙලා ඉන්න, වාඩි වෙලා ඉන්න ගමන් නිකන් අදත් වාඩි වෙලා ඉඳියා, හෙටත් වාඩි වෙලා ඉඳියා, අනිද්දාත් වාඩි වෙලා ඉන්නවා. මොකද්ද මේ කරන්නේ කියන එක පිරිසිදු කරගන්න. ආ මම මේ කය දිහා බලනවා. කයේ මොනවද මට දැනෙන්නේ? ආ හුස්මක් වැටෙනවා. ආ එහෙනම් හුස්ම දිහා බලනවා. හුස්ම ලඟ වෙලා නිරීක්ෂණය කරනවා. එහෙම නැත්නම් පිම්බීමක් හැකිලීමක් දැනෙනවා. ආ ඒක ලඟ වෙලා නිරීක්ෂණය කරනවා. අන්න ඒ විදිහට ඉලක්කේ හදාගත යුතුයි. එතකොට අලුත් කෙනෙක්ට අපි නැවත නැවත කියන හරි වාඩි වෙලා ඉන්න නැවත නැවත ඉඳලා තමුන්ගේ කය දිහා බලන්න. ඒවැ මොනවද නිරීක්ෂණ කියලා බලන්න. ආ එතකොට කියන හුස්මත් තමයි හොඳට දැනෙන්නේ. ආ එහෙනම් ඒක බලන්න. ලං වෙලා බලන්න ඇතුළ වෙන පිට වෙන හුස්ම දෙක අඳුර ගන්න පුළුවන්ද කියලා බලන්න. ඒ දෙක අතර වෙනස්කම් මොනවද කියලා බලන්න. ඔන්න ඔය විදිහට අන්න නිවැරදි කිරීමක් සිද්ධ කරනවා. එතකොට වාඩි වෙලා ඉන්නවා, නැවත නැවත වාඩි වෙනවා, අදත් වාඩි වෙනවා, හෙටත් වාඩි වෙනවා, අනිද්දාත් වාඩි වෙනවා. හැබැයි වාඩි වෙලා මොකද්ද කරන්නේ? අන්න කයේ දැනෙන දැනීම මොකද්ද කියලා බලනවා. එතකොට තම තමුගේ ශක්තියින් අනුව සමහර කෙනෙක්ට බඩක පිම්බීමක් හැකිලීමක්, තව කෙනෙක්ට නිකන් ভাইබ්‍රේෂන් එකක් වගේ, තව කෙනෙක්ට හුස්මක් නාස්පුඩු වගේ, ওই විදියට මතුවලා එනවා. අන්නේ මතුවෙන ඒ අරමුණ අඳුරගන්න. අඳුනගෙන ඒ අරමුණ නැවත නැවත ලං වෙලා හොඳට නිරීක්ෂණය කරන්න. අන්න එහෙම නිරීක්ෂණය කිරීම තුළින් තමයි තමුන්ට පුළුවන් වෙන්නේ අර කී විදියට අන්න නිවැරදි ප්‍රතිපදාව කියදෙන්න. එහෙම නැත්නම් අපි නිකන් වාඩි වෙලා ඉන්නව මොකට මොකක් කරනවද දන්නේ නැහැ. දන්නේ නැහැ. අන්න අර හතර අතේ තලනවා වගේ. කුළු ගෙඩියක් අරගෙන හැම තැනටම ගහනවා. ගැහුවට වැඩක් නැහැ. එහෙම පැලෙන්නේ නැහැ, ගල් පැලෙන්නේ නැහැ. එහෙම පැලෙන්නේ නැහැ, කොට පැලෙන්නේ නැහැ. ඒ වෙනුවට නිකන් ආයුධත් කැඩිලා යනවා. තුවාල කරගන්නවා, වෙහෙසටපත් වෙනවා, ශක්තිය අපතේ යනවා. ඒ වෙනුවට හරි දිසානතිය අඳුනගත යුතුයි. ඒ දිසානතිය අද කීප දේ නෙමෙයි සමහරවල් හෙට කියන්න තියෙන පරිවර්තනයකට ලක් වෙනවා. නමුත් අර අලුතෙන් කරන කෙනෙක් පියවර පියවර කීපයකින් හරි ලස්සනට අරගෙන යන්න පුළුවන්. හරියට නිකන් අතින් අල්ලගෙන යනවා වගේ මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න කිය කිය සතියයි දෙකයි යන්නේ. සතියයි දෙකයි යන්නේ අන්න නිවැරදිව අරගෙන ගියොත් බොහොම පහසුවෙන් ඒ ප්‍රතිපදාව පෙන්නලා දෙන්න පුළුවන්. ඒ පෙන්නලා දෙන කෙනා අන්න උත්සාහ කරනවා ඇවිදින ගමන් වාඩි වෙලා ඉන්න ගමන්. නමුත් එයාට හොඳ ඉලක්කයක් තියෙනවා. මොකද්ද මම මේ කරන්නේ කියන එළඹුම එයා ගාව තියෙනවා. අර විදිහට යොදන ශක්තියේ ප්‍රයෝජනීය එයා දකිනවා. ඒ ප්‍රයෝජනීය සලකලා තමයි ශක්තිය යොදන්නේ. එහෙම නැතුව හතර අතේ තලලා ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නෙමෙයි. ඔකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අර වී නණ්ඩුක උපමාවක් දෙනවා. මේ මහා ඝන අඳුරක් තියෙන්නේ. මහා විද්‍යා ඝන අඳුරක් තියෙන්නේ. කෑලි කපන්න පුළුවන් තරමට ඝන අඳුරක් තියෙන්නේ. නමුත් මෙන්න මේ එක චිත්තක්ෂණයකින් මේ අවිද්‍ය කඳ පලන්න පුළුවන්. ඒක පලන්න පුළුවන්. හැබැයි නිවැරදි දිශාවට හරි දිහාවට එල්ල කරපු චිත්තක්ෂණයකින් පලන්න පුළුවන්. අන්නේ පැලීම පිළිබඳ කතාවක්. ඒ සඳහා තම තමුන් ටික ටික උත්සාහවත් වෙන්න කියන අදහසින් අපි අද දවසට මේ ධර්ම දේශනාව අවසන් කරමු.
සාදු සාදු සාදු. එහෙමනම් මේ ධර්ම දේශනාව පවත්වපු ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැවත නැවත වතාවක් නමස්කාර කරන අතර ඒ සම්බන්ධයෙන් කාර්යාල ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්තම් අපේ දවසේ වැඩසටහන අවසන් කිරීමට ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට මම පාලි මහත්මයාට ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති
සුඛේ හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්‍රේන කතං සබ්බං අච්ඡයන් කමතුමේ බන්ති
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්ති
සුඛේ හොන්තු.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛේ හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛේ හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුර ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු
සාදු. සුපත්තේ සුපත්තේ හැමදෙනාටම තේරුවන් සරණයි.